2012 වසරේ 6 වෙනි මාසේ 19 වෙනිදා භාවනා වැඩසටහන. මුලින්ම අප හිත සංසුන් කරවන භාවනාවක් ලබා දුන්නේ රත් වෙච්ච එන්ජිම ටිකක් කූල් කරගන්න, එහෙම නැත්නම් සංසුන් කරගන්න. ගිහි ජීවිතවල ඇලෙන ගැටෙන වේගය බොහොම වැඩි. මනුෂ්‍ය මානසික අසහන ස්වභාවයට පත් වෙනවා. ඒ අසහනතාවයෙන් ඉන්න නිසා ආවේගශීලී ගති ලක්ෂණ පහළ වෙනවා. මනුෂ්‍යයෙකුගේ අධ්‍යාත්මික සැනසිල්ල තියෙනවා නම් ආවේගී ගති ලක්ෂණ අඩුයි. අධ්‍යාත්මික යම්කිසි කලබලතාවයක් නිසා තමයි ආවේගී ලක්ෂණ වැඩි. ඒක අපි හොඳට තේරුම් කරගන්න ඕන. සමහර වෙලාවට කියන්න පුළුවන් තරහ ගන්න නැතුව බෑනේ කියලා. තරහ ගන්න නැතුව වැඩ ගොඩාක් කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරු පෙන්නුම් කරලා තියෙනවා. මහරහතන් වහන්සේලා පෙන්නුම් කරලා තියෙනවා. අපි එකපාරට තරහ නැතිව නැති පුජ්‍යලයක් වෙන්න කියනවා නෙමෙයි මේ. ක්‍රමානුකූලව ද්වේෂය පාලනය කරනවා කියන එකයි මේ අදහස් කරන්නේ. එකවරම තරහ නැති කෙනෙක් වෙන්න බෑ කාටවත්. එහෙමනම් ඉතින් එසනින් මහරහත් භාවයට පත් වෙන උතුමෙක් වෙන්නම ඕන. දැන් මේ මොහොත බණ අහන වෙලාවක්වත්, උපදෙස් ලබන වෙලාවක්වත්, වෙන වෙන දේවල් ගැන කල්පනා කර කර ඉන්න වෙලාවක්වත් නෙමේ. මේ වෙලාව මම මගේ හිත තේරුම් කරගන්න වෙලාවයි. ඒවම අදිෂ්ඨාන කරගන්න. තමන්ම හිතෙන් හිතන්න, මම මගේ සිත තේරුම් කරගන්න වෙලාවයි. හැමෝම තමන් හිතින් හිතන්න ඕන. හැමෝම එහෙම හිතුවද, මම මගේ සිත තේරුම් කරගන්න වෙලාවයි. හොඳයි. පළවෙනි පියවර, මගේ සිත මේ මොහොතේ මොන වගේද, කොයි වගේ ස්වභාවයක් ගන්නවද? දැන් තමන් තේරුම් ගන්න, මගේ හිත මේ වෙනකොට තරහකින් තියෙනවා. එහෙම නැත්නම් මේ මොහොත මගේ හිත සෞම්‍ය වෙලා තියෙනවා. මේ මොහොතේ මගේ හිත අනාගතයේ සිද්ධියක් හරි, අතීත සිද්ධියක් හරි පිළිබඳව කනස්සල්ලකින් ඉන්නවා. එහෙම නැත්නම් සතුටකින් ඉන්නවා. එහෙම නැත්නම් බලාපොරොත්තුවක් පෙර දැඩිව ඉන්නවා. හඳුනා ගන්න හිතේ ස්වභාවය. මේ හිත කියන්නේ දැන් ඔබ ඔය ස්වභාවය අඳුන ගන්න ඇති. ඒ හිත දිහාටම අවධානය යොමු කරගෙන හිතන්න, මේ හිත කියලා කියන්නේ සංඥා ගොඩක්. සංඥා ගොඩක් කියලා කියන්නේ පෙනිච්ච විදියට, ඇහිච්ච විදියට, දැනිච්ච විදියට, හැඟිච්ච විදියට ගන්න ලද පදනමක්. ඒක හරියට අර බඹර කූඩුවක් වගේ මිනිස්සු හිත ඇතුලේ හදාගෙන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒ හදාගත්ත ඒ කූඩුව ඇතුලේ තියෙන හොඳයි හොඳයි කියලා ගන්න දේවල් නරකයි නරකයි කියලා ගන්න දේවල් තියෙනවා. ඒවා විද්‍යාත්මක නැහැ. දෙකම විද්‍යාත්මක නැහැ. සාමාන්‍ය පුජ්‍යල මමත්වයක් තියෙන පුජ්‍යලයේ ඔය පදනම් දෙකට වැටෙනවා. සමහර වෙලාවට නරක දේවල් වලට හොඳයි කියනෝ, සමහර වෙලාවල් වලට හොඳ දේවල් වලට නරකයි කියලත් මිනිස්සු හිතවල පරිපදියම් කරගෙන තියෙනවා. ඒ නිසා මිනිස්සු සමහර වෙලාවට හොඳ දෙයට ගරහනෝ, සමහර වෙලාවට නරක දෙයට ගරහනෝ. හිතාගන්න අමාරුයි. ඒක තමන්ගේ දෘෂ්ටිය, තමන්ගේ පදනම. ඒ නිසා මේ හිතේ ඇතිවන මොනම හැඟීමක්වත් ස්ථීරසාර සහ විද්‍යාත්මක සහ යථාර්ථවාදී නොවන නිසා කිසිදු දෙයක් දැඩි කොට මම මගේ කොට නොගත යුතුයි කියන අදිෂ්ඨානය ඇති කරගන්න. මේ හිතේ තැන්පත් වෙලා තියෙන කිසිම සංකල්පයක් 100%ක් විද්‍යාත්මක නොවන නිසා කිසිදු දෙයක් කලකිරීමක්වත් සතුටක්වත් දුකක්වත් තරහක්වත් ලෝභයක්වත් ද්වේෂයක්වත් මොනම දෙයක්වත් මම මගේ හැටියට සලකා දැඩිව මම මගේ ආත්මය කොට නෙවැරදිමයි කියලා හිතලා ගැනීම වරදක් කියලා තමන්ම තේරුම් ගන්න. තමන්ම හිතට කියන්න මේ හිතේ තැම්පත් කරලා තියෙන සියලුම දේවල් විද්‍යාත්මක නෑ, යථාර්ථවාදී නෑ 100%. අඩු ලුහුණුකම් සහිතයි. ඒ නිසා මගේ ආත්මය කොට, මගේ කොට, ස්ථීර කොට තදින් අල්ලාගෙන මේ සිතුවිලි පරිහරණය කිරීම වරදක්. මම මේ සිතුවිලි ස්ථීරසාර දේවල් හැටියට නෙමේ තව ගවේෂණය කළ යුතු, පරීක්ෂණය කළ යුතු වරදක් කොතන හෝ ඇතැයි බැලිය යුතු පරීක්ෂණ කාමරයේ තමන් තබා ගන්නට ඕනේ. කියන්නේ විමසීම සඳහා ඒ සිතුවිලි තබා ගන්නට ඕනේ. බලන හිතට මොනතරම් සැහැල්ලුවක් දැනෙනවද කියලා ඔය කාරණේ අදිෂ්ඨාන කරනකොට. ඒ කරුණ ටික අදිෂ්ඨාන කරගෙන ස්වභාවිකව සුළු මොහොතක් සිටින්න, ස්වභාවිකව ඉන්න. මේ ස්වභාවයේ දැනෙන සිසිලස, ආස්වාස ප්‍රාස්වාසයේ දැනෙන පහසුව, මේ මනසේ තියෙන ස්වභාවය අන් අය නිසා මා සිත තුළ ඇතිවෙච්ච ස්වභාවයක් නොවේ. මගේම අඥානකම නිසා, අවිද්‍යාව නිසා, මෝහාන්ධකාරය නිසා ඇතිවෙච්ච ස්වභාවයක් කියලා තේරුම් ගන්න. එහෙම හිතන්න. මේ මගේ මේ තියෙන සිතේ තියෙන ස්වභාවය අන් අය නිසා ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. එහෙනම් ඉතින් බුදුහාමුදුරුවෝගේ හිත චංචල වෙන තියෙන්නේ නැහැ. රාතන් වහන්සේලාගේත් මාර්ගඵලලාභීන්ගේත් හිත සංචලව තියෙන්නේ පැ. ඒ අයටත් ඉතින් අන්න අය ඉන්නවනේ. මේ අන්න අය නිසා ඇති වෙච්ච දෙයක් නෙමෙයි, මා ළඟ තියෙන අවිද්‍යාව නිසා, මෝහාන්ධකාරය නිසා, නොදැනුවත්කම නිසා තියෙන ස්වභාවයක් තමයි මේ හිතේ මේ දැන් තියෙන්නේ කියලා කල්පනා කරන්න. ඒ අවබෝධය හිතට ගන්න. මගේ සිත සංසුන් වේවා. මගේ සිතේ ද්වේෂය දුරු වේවා. මගේ සිතේ ලෝභය දුරු වේවා. මගේ සිතේ මෝහය දුරු වේවා යනුවෙන් මෙනෙහි කරන් ටික වේලාව. දීර්ඝ හුස්මක් ගෙන තප්පර දෙකක් රඳවාගෙන එය පිට කරන්න. වාර කීපයක් එසේ කරන්න. තමන්ගේ සිතෙන්ම සැහැල්ලුයි 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 යන වචනය මෙනෙහි කරන්න. ගතත් සැහැල්ලු කරමින්, සිතත් සැහැල්ලු කරමින්. හොඳයි, දැන් සාදු 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 සාදු. මනුෂ්‍ය බවට පත්වෙන්න ඕන, සංසුන් මනුෂ්‍ය බවට පත්වෙන්න ඕන. සංසුන් මනසින් ධර්මය ශ්‍රවණය කරන්න ඕන, ධර්ම සාකච්ඡා කරන්න ඕන, ධර්මය වටහා ගන්න ඕන. මොකද මේක බොහොම කාරුණික ශාසනයක් නේ, කාරුණික ශාසනයක්. වරදට වුණත් ද්වේෂ නොකරන ශාසනයක්. නමුත් ඉතින් ඔය තත්ත්වය අද බෞද්ධ සමාජය තුළ නැති එකනේ ප්‍රශ්නේ. වරදට වුණත් අම්මා තාත්තට ද්වේෂ කරනෝ, හාමුදුරුවන්ට ද්වේෂ කරනෝ, ද්වේෂීව බෙදා හදාගෙන ජීවත් වෙනවා කියලා සමහරලාට බැලුවහම පේනවා. එහෙම වෙන්න බෑ. ඒක කරුණාබර ශාසනයක්, කාරුණික ශාසනයක්. සවැරදී අඩුපාඩුකම් අපි පුළුවන් තරම් හදා ගන්න ඕන. ඔක්කොම කරන්නේ මෛත්‍රියෙන්, කරුණාවෙන්. ඒ නිසා මෛත්‍රී වාක් කර්ම, මෛත්‍රී කාය කර්ම සහ මෛත්‍රී මනෝ කර්ම නිතරම ආරක්ෂා කරන්න භවනා කරන කෙනෙක්, භවනා පුරුදු කරන කෙනෙක් තේරුම් ගන්න ඕනේ. දැන් ඒක හොඳට හිතට ගන්න. මම භවනා පුරුදු කරගෙන යන කෙනෙක්. ඒ නිසා මම පුරුදු කළ යුත්තේ මෛත්‍රී වාක් කර්ම, වචනෙන් කියන දේවල් මෛත්‍රී සහගත වෙන්න ඕන. තමන්ටවත් අනුන්ටවත් කිසිවෙකුට හානියක් නොවෙන්න කතා කිරීම තමයි මෛත්‍රී වාක් කර්මය කියන්නේ. එහෙම නැතුව මේ කාරුණිකව අනේ පුතේ කියලා ඇදලා කතා කරන එක නෙමෙයි. කතා කරන දෙයින් ලෝකෙට සෙතක් වෙන්න ඕන. ඒක ඇවිලිල්ලක් වෙන්න බෑ, ප්‍රශ්න ඇති වෙන්න බෑ, හානි වෙන්න බෑ. මෛත්‍රී කාය කර්මය කියන්නේ මේ හිමීන් අඩිය ඔස්සල බිමින් තියනවා කියන එක නෙමෙයි. හයියෙන් ඇවිද්දට කමන්නේ. නමුත් ඒ ද්වේෂ සහගතව අතපය දික් කරන ක්‍රම, ක්‍රියා කරන ක්‍රම අපි දැකලා තියෙනවා. ඒ විදිහේ ක්‍රියාත්මක වෙන්නේ මෛත්‍රී සහගතව සාමින් වහන්සේ කෙනෙක් ඉදිරියේ ඉන්නකොට ඒ විදිය, මව්පියෝ ඉදිරියේ ඉන්නකොට ඒ විදිය, සමාජීය යම් තැනක යම් ආකාරයක සිටිය යුතුද ඒ විදිහ මනාව තේරුම් අරගෙන ක්‍රියා කරනවා. ඒ වගේම තමයි මනෝ කර්මය විශේෂයි. මනස කාටවත් පේන්නේ නැහැ කියලා ගොඩක් අය ඕක හදන්නේ. මූණ හැමෝටම පේන නිසා මිනිස්සු හොදන්නේ. ඕකත් පේන්නේ නැති තැනක තිබ්බනම් මිනිස්සු මූණ හොදන්නේ නැහැ. රවුල කපන්නේ සමහරලාට අනුන්ට පේනවනේ මේක මූණේනේ තියෙන්නේ කියලා රවුල කපනවා. දැන් ඕක වෙනහක තිබ්බනම් කපන්නේ. ඒ නිසා මේ හිත කියන එක නොපෙනී තියෙන්නේ නැහැ. ඕනම කෙනෙකුට පේනවා ඒක. ඒක දැනෙනව අර ඕනම කෙනෙකුට දැනෙනව අර දැනුණට ඒක තේරුම් ගන්න බැරි ස්වභාවය තමයි ගොඩාක් දෙනෙකුට තියෙන්නේ. ස්ත්‍රිසන් සතෙකුට වුණත් අනිත් කෙනාගේ හිත තේරෙනවා. සමහර අය කුරුල්ලෝ මෙල්ලෙන් මෙහෙම පවා මිත්‍ර වෙනවා. මිත්‍ර වෙනවා. ඒක ඉතාම පැහැදිලි. මේ එක හාමුදුරු කෙනෙක් ගිහිල්ලා කන්දක් මුතුනේ භාවනා කරනවලු. භාවනා කරාම ගිජු ලිහිණියෝ ඇවිල්ලා වටේ වාඩි වෙලා ඉන්නවලු. හාමුදුරුවොත් ඉන්න හරියම ඇවිද ඉන්නවලු. ඉතින් දවසක් එක පොඩි හාමුදුරු කෙනෙක් කිව්වලු, අනේ ස්වාමීනි මට ගිජු ලිහිණියෙක් අල්ලලා දෙන්න කිව්වලු. අල්ලලා දෙන්න කිව්වට පස්සේ ඉතින් මේ හාමුදුරුවෝ හරි මං එක කෙනෙක් අද අල්ලා ගන්නම් කියලා පොඩි දැලගුත් අරගෙන ගිහිල්ලා දැන් භාවනා කරනවලු ළඟට එනකන් ඒගොල්ලෝ. එක ගිජුලිහිණියෙක් කාරණාල්ල විට්ටුකට. ඒකට හේතුව ඒ සත්තුන්ට දැනුණා අද මෙයා ළඟට යන්න හොඳ නෑ, මෙයා මාව අල්ලගනේ කියලා. ඒ වගේ ඕනම කෙනෙකුට සිත් දැනෙනවා තිරිසන් සතුන්ට. ඒක හොඳින් ඒගොල්ලෝ හරි අර පිට සංකල්ප නැන්නේ තිරිසන් සතාට. අනාගත බලාපොරොත්තු නැහැ අපිට වගේ. හැමකුත් නැහැ. ඒ වෙලේ වෙලේ දැනෙන දෙයට පිළියමක් හොයනවා විතරයි තිරිසන් සතා. ඒ වෙලේ බඩගින්නේ නැහැ. කුසට දැනුනහම තමයි ආහාරය හොයන්න පටන් ගන්නෙ. එයා හෙට ආහාරය එකතු කරලා තියන්නේ වැඩිපුර. සමහර සතුන් දෙන්න තුන් දෙනෙක් ඉන්නවා. එහෙම මේව කළාට ඒ වුණා සාමාන්‍ය ලක්ෂණ එහෙමයි. ඒ සතු ඒවලේවල දැනන දෙයට ඒ ප්‍රතිචාර. ඒ නිසා ඒගොල්ලන්ගේ හිතට දැනෙන ස්වභාවය වැඩි විවිධ හේතුන් තියෙනවා උන්ට ඒ ස්වභාවික පිහිටීම් නිසා. ඒ නිසා හිතත් පිරිසුදුව තියාගන්න ඕන. අනිත් ඒවා සියල්ලටම වඩා ඒකට කියනවා චිත්ත පාරිශුද්ධත්වය කියලා කියනවා. හිත පවිත්‍ර වෙන්න ඕන, පිරිසිදු වෙන්න ඕන. දැන් අපි කවුරුවක්වත් දුක් විඳින්න ආවේ නැහනේ. පොඩි කාලේ ඉඳලා කවුරුවක්වත් මේ දුක් විඳින්න ඕනේ කියලා මේ මහන්සි වුන්නේ නැහැ. ඔය ඉගෙන ගත්තේ, රස්සාවල් ගත්තේ, විවාහයක් කරගත්තේ, දරුවෝ මල්ලෝ හැදුවේ ඔක්කොම කලේ මේ දුක් විඳින්න කියලා. ඔක්කොම කලේ සැප විඳින්න කියලා. නමුත් මේ සැප නිර්මාණය වෙන්නේ, දුක නිර්මාණය වෙන්නේ කොතනින්ද කියලා තේරුම් ගත්තේ නැතුවයි ඔය දේ කළේ. මේ දේවල් අනිවාර්යෙන් මිනිස්සු ළඟ තියෙන්න ඕන. ජීවිතයක් වුණාම එහෙම වෙන්න ඕන. නමුත් අපි මනසේ ස්වභාවයක්, මේ මානසික රෝගයක් තමයි මේ සැප දුක කියලා කියන එක තේරුම් ගත්තේ නැහැ. හිතේ ඇති වෙන ద్వේෂය මානසික රෝගයක්. හිතේ ඇති වෙන ලෝභය මානසික රෝගයක්. හිතේ ඇති වෙන මෝහය මානසික රෝගයක්. අවශ්‍යතාවන් හා ලෝභය කියන්නේ දෙකක්. පිරිමැසීම හා ලෝභය කියන්නේ දෙකක්. මේ නිර්ලෝභී පුජ්‍යලේ ඔහි විභාගත් මේ බාණ්ඩ විනාශ කරන පුජ්‍යලේ බවට පත් වෙන්නේ. පිරිමැසීමයි ලෝභකමයි කියන්නේ දෙක. ඒක හොඳට තේරුම් කරගන්න ඕන. කොට ලෝභය නැති කෙනෙක් වෙන්න, ద్వේෂය නැති කෙනෙක් වෙන්න, මෝහය නැති කෙනෙක් වෙන්න, 100%ක් නැති වෙන්න මහරහත් භාවය ලබන්න ඕන. මුල් මාර්ගඵලයේ ලබන්නට කෙනෙක් ළඟ 100%ට 50%ට වැඩි 100%ට 60%ක් විතර 55ක් 60ක් විතර හැම ක්ලේශයකින්ම අඩු වෙනවා. හැම ක්ලේශයෙන්ම තමන්ගේ ආත්මයේ තියෙන ආත්ම තෘෂ්ණාවෙන්, දේපළට තියෙන තෘෂ්ණාවෙන්, තමන්ගේ සංකල්පවලට තියෙන තෘෂ්ණාවෙන්, තමාගේ පිළිබඳව තියෙන මාන්නයට තියෙන තෘෂ්ණාවෙන් ආදී කොට ඇති කියන්න ගියොත් කෝටි ගණක් තියෙනවනේ. ඉතින් ওই හැම දෙයකින්ම 100%50%කට වැඩි ප්‍රතිශතයක් පුජ්‍යලයක් තුල අඩු කරගන්න පුළුවන් ශක්තිය තියෙනවා නම් එයාට තමයි නිවන් දකින්න ශක්තිය පහළ වෙන්නේ. නැත්තම් එන්න බෑ. මෙතන තියෙන අර සසරට අදින පැත්තයි නිවනට අදින පැත්තයි තියෙන්නේ. ඒතකොට නිවන පැත්තට තරාදිය බර වෙන්න නම් නිවනේ පැත්තේ බර වැඩි වෙන්න එපානේ. කෙලස් අඩු වෙන්න ඕන. එතකොට මොකද වෙන්නේ? නිවන පැත්තේ බර වැඩි වෙනවා. ඈ නිවන පැත්තේ 55ක් බවට පත් වෙනවා. අර පැත්තේ ක්ලේශ ධර්මය ඉතුරු වෙලා තියෙන්නේ 45යි. ඈ ඕනම දෙයක 100%55ක් එයා ඒකට තියෙන ඇලීම අඩු කළා කියලා කියන්නේ එයා ළඟ තව තියෙන්නේ 45යිනේ. 55ක් එයා අඩු නැති කරලා නේ තියෙන්නේ. ඒකවල 55ක් තියෙන නිවන පැත්තේ. එතකොට 55 පැත්ත තමයි බර වෙන්නේ. මේකට කියන සුරාසුර යුද්ධය, හොඳ අය හා නරක අය අතර තියෙන යුද්ධය. නිතරම මේ දේ තියෙනවා. ඔබේ හිත තව කෙකුට රිදවන්නට හැකිවන්නේ ඇයි? ඔබ ඔබගේ මහන්. මේ දැන් අහන්න. මගේ සිත තව අයෙකුට රිදවන්නට හැකිවන්නේ ඇයි? අහන්න බලන්න, තමන්ගේ හිතෙන් මහල බලන උත්තරයක් ගන්න. මමත්වේ නිසා. මැරි මොකද කියන්නේ? තව කෙනෙකුට මාව රිඳවන්නට හැකිවන්නේ ඇයි? මගේ ළඟ සැඟවිලා ද්වේෂය තියෙනවා. අනිත් අය කියන්න බලන්න, ඇයි තව කෙනෙකුට තමාව රිඳවන්නට හැකියාව ලැබෙන්නේ? ආ ද්වේෂය නිසා. ඒ මහත්තුරුත් කියන්නේ ඒ තමාව රිදවන්න හැකි වෙන්නේ තව කෙනෙකුට. තව කෙනෙකු රිදවනවා නෙමෙයි, තව කෙනෙකුට ඔබව රිදවන්න පුළුවන් වෙන්නේ ඇයි? නමං කියන්නේ එයා ලබන දේ නෙමෙයි ඔබව රිදවන්නට හැකි වෙන්නේ ඇයි? ඔබව රිදවන්නට හැකියාව ලැබිලා තියෙන්නේ ඇයි තව කෙනෙකුට? දැන් තව කෙනෙක් නිසානේ අපි නේද දුක් වෙනවා, සතුට වෙනවා, රිදෙනවා, වේදනාව වෙනවා. ඇයි එහෙම කෙනෙකුට අපිව හොලවන්න පුළුවන්කම තියෙන්නේ? රහතන් වහන්සේ කෙනෙක් හොලවන්න බෑනේ. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. අටලෝ ධමෙන් හිත නකම්පති, කම්පණය වෙන්නේ, සොලවන්න බෑ. දැන් ඔබව මේවා විමර්ශනේ නොකරට ඔබ තුලින් මතු කරගන්නේ නැතුව ඔබ කල්ප ගානක් බණ ඇහුවත් වැඩක් නැහැ. ඔබ තුලින් උත්තරේ මතු කරගන්න ඕන. මොකද්ද උත්තරේ? ඇයි හොලවන්න පුළුවන් වෙන්නේ තව කෙනෙකුට මාව? යම් පිච්චං නලබදි තම්පි දුක්ඛා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. යම් කිසි දෙයක් යමම් කැමති පරිදි සිදු නොවේද එවිට දුක හට ගන්නවා. එතකොට අපේ හිතේ තියෙන මෙසේ වේවා මෙසේ නොවේවා, මෙසේ වේවා මෙසේ නොවේවා, මේ ඕනම කෙනෙක් ළඟ තියෙන ප්‍රතිපත්තිය. මෙසේ වේවා මෙසේ නොවේවා. පේමතෝ ජායිතේ සෝකෝ. යමක් කැමති වේද ඒ කැමති දේ කැමති පරිදි සිදු නොවීම දුකයි. ඒකයි අපි දුකට තමයි අපි චලනය වෙනවා කියලා කියන්නේ දුකට. එතකොට සැපටත් චලනය වෙනවා. කඳුළු සැපටත් එනවා, කඳුළු දුකටත් එනවා. මිනිස්සු සැපටත් කෑ ගහනවා, දුකටත් කෑ ගහනවා. හදවතේ ගැස්ම සතුටටත් වැඩි වෙනවා, දුකටත් වැඩි වෙනවා. ඒ ප්‍රශ්න තියෙන කට්ටියට ඕනොන්ට සතුට වෙන්නත් එපා කියන, දුක් වෙන්නත් එපා කියන, දෙකටම චලනය වෙනවා වේගේ. දැන් ඒ ස්වභාවය ඔක්කොම ටික පාලනය කරගන්න පුළුවන්, පාලනය වෙනවා. අපි ළඟ තියෙනවා එකක් නෙමේ, ගොඩක් තියෙනවා පුතංජන මිනිස්සු ළඟ. අනවබෝධයේ අවිද්‍යා සහගත දේවල් ගොඩක්. හේව හැටියට අර මැටිවල රත්තරන් තැවරුවා වගේ තියෙන මිනිස්සු ළඟ. මිනිස්සු හිතාගෙන ඉන්නේ ඒවා රත්තරන් බෝල කියලා. අර පෞගේ කාලේ මේ පුවත්පතකත් මන් දැක්කා, මේ ඊයම් බෝලවල රත්තරන් ගාලා රත්තරන් බෝල කියලා විකුණනවා. ඈ ඊයම් කිලෝ 10ක් කෝටි ගානක් කොහෙද වටිනවලු. එතකොට මිනිස්සු ළඟ තියෙන සංකල්ප, ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේවා වටින්නේ නැති දේවල් හැටියටද? නැහැ. ඒවා වටිනා දේවල් හැටියටයි තියාගෙන ඉන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඒ කාලේ පෙන්නවා, ඒ කාලේ මිනිස්සුත් කළාලු අර මේ මැටි වලින් මාල හදනවලු, රත්තරන් ගාලා මැටි බෝල වලින් මාල හදනවා. වැස්සකට වතුරකට අහුවෙච්ච ගමන් දී වෙලා යනවා. ඒ වගේ මිනිස්සු ළඟ තියෙන හැම සංකල්පයකටම ලොකු වටිනාකමක් දීලා තියෙනවා. ඒ නිසා මිනිස්සු කැමති තමන්ගේ සංකල්පයේ ලෝකේ පතුරවා ගන්න. හැම කෙනෙක්ම කැමති ගෙදර ඉස්සෙල්ලා පතුරවා ගන්න බලන්නේ. දුව ඉන්න ඕන මං කියන විදියට, පුතා ඉන්න ඕන මං කියන විදියට, මහත්තයා ඉන්න ඕන මං කියන විදියට, නෝනා ඉන්න ඕන මං කියන විදියට කියලා හිතා ගන්නවා. ඊළඟට යාළුවෝ ඉන්න ඕන මං කියන විදිහට, මගේ වැඩ ආයතනයේ තියෙන්න ඕන මං කියන විදිහට කියලා හිතන තමන්ගේ සංකල්ප පතුරවා ගන්න කැමති. දැන් බුදුරජාණන් වහන්සේ සංකල්පයක් නෙවෙයිනේ පතුරුවේ, හිතේ ස්වභාවයෙන් කියලා දුන්නා. දැන් මේ ස්ථානේ තෝ ඇත්තුන්ගේ අර ත්‍රිගෙන දෘෂ්ටිය මාරු කළා, මෙන්න මහත්තයා මෙන්න මේ දෘෂ්ටිය හොඳයි, මේක ඇඳ ගන්න, මේක පැලඳ ගන්න කියලා දෙන්නේ දෘෂ්ටියක් දෙන්න එකක් නෑ අපි ළඟ. මොකද අපි දෙන්නේ මේ සමස්ත ලෝකයේ ක්‍රියාවලිය සහ ස්වභාවය කියාපානවා හැරෙන්න, මෙතනින් කිසිම සංකල්පයක්, මෙතන කිසිම දෘෂ්ටියක්, මෙතනින් කිසිම හොඳක් හෝ නරකක් ගන්න එපා. ජීවිතයක පවතින ස්වභාවය අඳුනා ගන්නට තියෙන මෙවලමක් නිසා මේක ගන්න දෙයක් ඔබට නැහැ. මේ ධර්මයේ මේ වචනේ ටික ස්වභාවිකයි. හරියට පාරේ දුවන බස් එකක් වගේ. එර නැග්ගා, නැගලා ගිහිල්ලා තමන්ගේ අදාළ තැනින් බැස්සා. එච්චරයි. බස් එකේ තියෙන මුකුත් අරගෙන නැගෙත් නෑ බස් එක වෙනුවෙන් මොනවත්. බස් එකෙන් කිසිවක් අරගෙන බැස්සෙත් නෑ අපි. එනිසා විසුද්ධිය පිණිස තියෙන ජලය වගේ. ජලයෙන් අපි ඇඟ පුරාම පිරිසුදු කරගන්නවා. පිරිසුදු කළා අවසානයේ ඉතුරු වෙන ජලයත් තුවායකින් තෙතමාත්තු කරලා අයින් කරනවා. ඒක වගේ තමයි ධර්මය. ධර්මයේ තියෙන්නේ විසුද්ධිය වෙනස. ඒකේ මොකවත් ඔලුවට තියාගන්න, ඇඟේ තියාගන්න, ඇඟේ ගාව ගන්න, පැලඳ ගන්න, කෙනියන්න කිසිවක් නැහැ. පාපිස්සක් වගේ. හොඳට කකුල් දෙක අතුල්ලලා අතුල්ලලා පීදාගත්ත පාපිස්සේ තියෙන මොකවත් තරයි යන්නේ නැහැ. පාපිස්සේ තමයි. අපි ගියා. පාපිස්සක් වගේ. තමන්ගේ තියෙන මඩ ටික අරගන්න මිසක් තව දෘෂ්ටියක් දාගන්න නෙමෙයි. එහෙම දෘෂ්ටියක් දාගන්න පුළුවන් ආගම් වලින්. ආගම් වල හැම එකම කියන්නේ මොකන්ද? ඒ ආගම වැරදි, අපි ආගම හරි, මේක අදහන්න, මේ රූපෙ ගෙනියන්න, මේකට පහන් තියන්න, මේකට පූජාවල් තියන්න, මෙයා විශ්වාස කරන්න, මෙයා විශ්වාස කරේ නැති වුණොත් මෙහෙමයි, මේව ලැබෙනවා, ඵල ලැබෙනවා, නැත්නම් ආදායම ලැබෙන්නේ නැති වෙනවා, වස්වාදිනවා, කුද් දේවල් කියලා මිනිස්සු බය කරලා, බීතියටපත් කරලා, දැඩි කරලා, තියෙන මෝහ අන්ධකාරය තව ඩිංගක් වැඩි කරලා, මිනිස්සයාගේ අසරණ කමින් නේද ලොකු වැඩක් ගන්නවා එතන. එහෙම එකක් කරන්න ඕනේ නැහැ. ඒවා කවදක හරි අඥාන ලෝකයා ඥානවන්ත වෙනකොට ওই දේවල් ඔක්කොම පැත්තකට දාන ඔය දේව සංකල්ප ආගමික සංකල්ප වල ඇති විවිෂි කරලා දාලා මිනිස්සු මේ ලෝකේ සත්‍ය දේ නිවැරදි දේ යථාර්ථවාදීත්වය මේ ලෝකේ තියෙන සිතක් හැදෙන හැටි, ශරීරයක් හැදෙන හැටි, සිතක සහ ශරීරයක පැවැත්ම, සසරක් හැදෙන හැටි ඔක්කොම අඳුන ගන්නකොට ඕවා හරියනවා. හැමදෙනාම ජීවත් වෙන්නේ කූඩුවක් ඇතුලේ. මොකක්ද ඒ කූඩුව? ඕ වස කනනාසේ දිව ශරීරේ මන නැමැති කූඩුව ඇතුලේ ජීවත් වෙන. ওই කූඩුව ඇතුළට ලැබෙන ආහාර දොරටු හයයි. ওই දොරටු හයෙන් ලැබුණාම ආහාර ඒක කාලා මමත්වේ ජීවත් වෙනවා. හොඳයි, ඔය හයෙන් එළියට ගිහිල්ලා තියෙනවා දෙක දවසක්වත් යන්නේ. මැරිලා ගියත් ওই මිනිස්සයා ওই හයෙන් එහාට යන්නේ. ඒ මන ඉන්ද්‍රිය ඇතුලේ තියෙනවා ඇහැක ස්වરૂපයක් තියෙනවා, කනක, නාසයක, දිවක ස්වરૂපයකුත් තියෙනවා මන ඉන්ද්‍රිය ඇතුලේ. මන ඉන්ද්‍රිය ඇතුලේ තියෙනවා. මන ඉන්ද්‍රිය ඇතුලේ ස්වરૂප සියල්ලම තියෙන ස්වરૂප ශක්තිය ටික තියෙනවා. දැන් අපි මෙන්න මෙහෙම කල්පනා කරලා බලමු. අපිට තියෙන යෝනිසෝ මනසිකාරය සහ අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන නිවැරදි විදියට සිටීම. අයෝනිසෝ මනසිකාරය කියන වැරදි විදියට සිටීම. එහෙම නැත්නම් නිවන ගුණය අපි තුල වර්ධනය වෙන විදියට කල්පනා කිරීම යෝනිසෝ මනසිකාරය. ලෝභ ද්වේෂ මෝහ වැඩි වෙන විදියට කල්පනා කිරීම අයෝනිසෝ මනසිකාරය. එනිසා දැන් අපි මේ දේශනාවක් තුලදී සිඳ කරන්න උත්සාහ කරන්නේ යෝනිසෝ මනසිකාරය. ඔයත් මොහොතක් කල්පනා කරලා බලන්න. ඔයත්න්ට හැමෝටම තියෙන මොකද්ද? නමක්. නමක් තියෙනවනේ. කියන්න බලන්න ඔය මාත්‍යගේ නම. හරිසේන. හා විලියම් කුමාරයා නෙමෙයිනේ විලියම් කුමාර විලියම්ද නැහනේ. හොඳයි, රජ කෙනෙක් ගෙනවන්නේ දාන්නේ නේ කිරුලා ඊළඟට ටික විලියම්. ඒ වගේම ඔය මාතුරුගේ නම් කිව්වා. පැහැදිලිනේ. ඒ නම් ටික අපි කල්පනා කරලා බලමු. ඔය නම අපිට දුන්නේ කවුද? නම දුන්නේ කවුද? දෙමව්පිය. ඔය වගේම නම් වෙන අයටත් ලෝකෙත් තියෙනවද නැද්ද? තියෙනවා. වෙන අයටත් තියෙනවා. ඔය නම දැන් අරගෙන අවුරුදු කීයක් යනද? අවුරුදු 70ක් විතර වෙන ඔය නම අරගෙන. එතකොට ඔබ මේ ලෝකේ උපදින්නට කලිනුත් වෙන අයට ඔය වගේ නම් තිබිලා තියෙනවද? තිබිලා තියෙනවා නේ. අපි ඉතිහාසයේ බැලුවා පරම්පරාවේ සමහර අයට තිබිලා ඇති වගේ නම් නේ. ඊට වඩා ඔබට වඩා වැඩිමල් අයට නැද්ද? වැඩිමල් අය නැද්ද ඔය නම තියෙන? ඉන්නවනේ. එහෙනම් ඉතින් තිබිලා තියෙනවනේ. දැන් හම්බෙනවනේ අවුරුදු 80ක වගේ අය හම්බෙනව අපිට ওই නම තියන අය. ඒවට තිබිලා තියෙනවා. නමුත් ඔය නම දැන් ඔබ අල්ලගෙන තියෙන මේක මගේ නම කියලා වෙන් කරගත්තා. මගේ නම කියලා වෙන් කරගත්තා. ඉතින් ඔය නම අල්ලගෙන ඉන්න නිසා දැන් ඔබේ නම කිව්වා ආර්යසේන. ආර්යසේන කියන නමයි ඔබ අයිති කරගෙන තියෙන්නේ. නමුත් දැන් කෙනෙක් කවුරු හරි විලියම් කියන නමට බනිනවා. ආර්යසේන තරහ යන්නේ නැහැ නේ? නෑ ඒක මගේ නම නෙමෙයි. ආර්යසේනට බනිනකොට විලියම්ට තරහ යන්නේ නැහැ නේ? මගේ නම ආර්යසේන නෙමෙයි කියලා එයත් හිතනවා. මොකද්ද මේ සත්‍ය? මොකද්ද මේකේ තේරුම? තවම කල්පනා කරලා බලන්න. මොකද්ද මේකේ තේරුම? මේ අම්මා තාත්තා අපිට අකුරු වලින් පටලවලා උපන් සහතිකයට දාපු නමක් මේක. මේක වෙන අයටත් තියෙනවා. මං උපදින්නට කලින් අයටත් තිබ්බා. මම තව ටික කාලෙකින් මැරෙලා ගියාට පස්සේ ආයි මේ ලෝකේ තව තව අයත් මේ නමම දාගන්නවා. ඒ මට මොකද්ද මේ තියෙන කැක්කුම මේ නම වෙනුවෙන්? ඒ මෙච්චර මේ ප්‍රශ්නයක් මේ නම වෙනුවෙන්. ඒ මේ නම ඉස්සරහට දාගන්න කැමති. මේ නමින් කවුරු හරි කෙනෙක් ප්‍රශංසා කරනවට අපි කැමති. ඇයි කැමති? හැම අහලා බලන්න, හිතෙන් අහලා බලන්න, විමසලා බලන්න. හැමෝම හන් තම තමන්ගේ නමින්. ඇයි ඇයි මට මේ නම නිසා මෙහෙම කෙක්කුම? කඩනොත් එහෙමයි. දැන් ඔබ අද ජීවත් වෙන ඉඩ කඩමයි. මීට අවුරුදු 100කට කලින් ජීවත් වුණේ ඔබ නෙමෙයි වෙන්නේ නැති. නෑ. ඔබ ඊටමට ඇවිල් අවුරුදු කීයක් වෙනවද? අවුරුදු 15ක් ඇස්සක් වෙනවා. එතකොට ඒ හිටපු අයිතිකාරයොත් නෙමෙයි අවුරුදු 200කට කලින්. ඒ හිටපු අයිතිකාරයොත් නෙමෙයි අවුරුදු 300කට කලින්. ඉතින් මේ අවුරුදු මිලියන 4-5ක් ඒටත් එහා යනවනේ මේ අයිති. එතකොට හැම කෙනෙක්ම ඔබ වගේ ওই ඉඩමට අයිති වාසිකම් කියලා චේතනාවෙන් ඇති. මං ඇවිල්ලා අඩි භාගයක් අල්ලගන්නද ඔය වැට පොඩ්ඩක් මෙහාට ගල්ලා ওই ඉඩමේ? ආදර අමාරු දෙන්නේ නැනේ. නඩුවක් කබයක් වුණත් යන්න පුළුවන්. ඒ සම්මතයේ දෙයක් තියෙනකොට සම්මතෙන් ඒක විසඳ ගන්න ඕනේ. ඒක පාසලක වුණත් කොයි වුණත් ඒ ස්වභාවය තියෙනවා. නමුත් අපි දර්ශනපතයෙන් අපි තේරුම් ගන්න ඕනේ යථාර්ථවාදීව මගේ ඊඩම අනුන්ගේ ඊඩම කියලා ඊඩමක් මේ ලෝකේ නැහැ. ලෝක සාධාරණත්වයක් සහ සම්මුතියක් එක්ක අපි ජීවත් වෙන්නේ. හාමුදුරු කෙනෙකුටවත් අද මේ පොදු අනාන්තරයකවත් ජීවත් වෙන්න බෑ. හිතනවාද සිංහරාජවත් ඉන්න දෙයි කියලා? ඉන්න දෙන්නේ නෑ. ඉස්සර හාමුදුරු සෝම්පිටිනිවල හිටියන්, දැන් ඉන්න පුළුවන් සෝම්පිටිනේ හාමුදුරු වෙනකොට? බෑ, දැන් සෝම්පිටිනිවල මුරකාරයෝ ඉන්නවා. සෝම්පිටිනේ ඉන්නම් වෙන්නේ ඈ. එහෙම ඉන්න බෑ. අද ඉස්සර ඕනම ශ්‍රමිකයෙකුට ශ්‍රමණයෙක් ඉන්න තැනකට ගිහිල්ලා පන්සලකට ගිහිල්ලා නවාතැන් ගන්න හැකියාව තිබුණා. අද හැඳුරුම්පත නැතුව, දැන හඳුනුකම් නැතුව ඉන්න බෑ. එහෙම ඉන්න දෙන්නේ නෑ. ඒක සම්මුතිය. දැන් බලන්න, හරි. ඔය නම නිසා ඔබ ජීවිතේ වැඩියෙන්ම දුක්ද විඳලා තියෙන්නේ, සතුටද විඳලා තියෙන්නේ? දුක වැඩියෙන් විඳලා තියෙනවා. මොකද අත් වශයෙන්ම කියවොත් සතුටයි කියන ඕනම දෙයක් කාලයත් එක්ක දුකට පරිවර්තනය වෙනවා. ඉස්සෙල්ලා සතුට වෙන ඕනම දෙයක් පස්සේ දුකකට පෙරලෙනවා. ඔය පස්සේ හොඳ නෑ කියන නෝන මහත්තුරු හැම කෙනෙක්ම මුලින්ම විවාහ කරගත්ත ඔය මහත්තුරු රං කඳ පෙන් කඳ කියලා. දැන් තමයි මල කරදරේ ඉගෙන කියන්නේ. එහෙම කියලා තමයි මේ කරන්නේ. දැන් ඔය අපේ තරුණ පරම්පරාව සින්දු එහෙම කියන මුතු අතුරා පිලිගන්නන් ටච් මහලක් තනවන්න කියලා මොනවා කියනවද මන් දන්නේ. ඔය මුලින් කියන දේවල් හරිද? මුලින් කියන පස්සේ දැහැරනවා කියලා හිතන්නේ. ඒකම තමයි. ඒ දුකට පෙරලෙනවා. ඒ හැටි මිනිසුන්ගේ චින්තාවෙන් ගොඩාක් දේවල් වල තියෙන දේවල්. ඒ නිසා හැඟුමට වඩා ප්‍රඥාවට ඉඩ දුන්නාම ඒ ජීවිත සාර්ථකයි. නැත්නම් ඉතින් හැඟීම් ඔස්සේ බලන්න ගියොත් එහෙම චර ජීවිතේ සතුටක් ලබන්න බෑ, සන්තෝෂයෙන් ජීවත් වෙන්න බැරි වෙනවා. ඒ නිසා ප්‍රඥා ගෝචර වෙන්න ඕන. ඔය නම ඒක නිසා මම කියනවා ඔබ හිතන්න සම්පූර්ණයෙන්ම ඔබේ නම අර ඉඩමේ ඔප්පුවකින් ඒ ඉඩම තව කෙනෙකුට අපි පවරලා දුන්නට පස්සේ ඒ ඉඩම ගැන ඔබට හැඟීමක් තියෙනවද? නෑ. ඒ මනුස්සය ඒක තියෙනවා කඩනවා, වෙනස් කරනවා, එක්ක තව කෙනෙකුට විකුණනවා, එහෙම නැත්තම් නේද පාළුවට යන්න අරිනවා, වගා කරනවා, මොනවා කළත් අපිට මුකුත් හිතෙනවද? මොනවත් හිතෙන්නේ නෑ. ඒ වගේ ඔබේ නමත් ඔබ අතහරින්න. ඔබේ නමත් ඔබ සිතින්ම අතහරින්න එක පවර්ලම දෙන්න විශ්වයේ ස්වභාව ධර්මයට. ඒක මං තාවකාලික ගත්ත නමක් මට වැඩන්නේ. දැන් ඔබ හිතන්න, දැන් මට නිතරම හිතන්න මේ යෝනිසෝ මානසිකාරයක් මේ කරන්නේ අපි. මේ තුලින් අපිට හොඳ දර්ශනයක් ඇති වෙනවා. හිතන්න, හරි දැන් මට නමක් නැහැ. කිසිම නාමයක් මං ඉල්ල ගන්න කැමති නැහැ මගේ. ඒක සම්මුතියට උපන්නේ සහ භෞතික ක්‍රියාකාරකම් වලට ඒක පාවිච්චියට එහෙ තිබුණා වේ. මගේ හෘදයෙන් මං කිසිම නාමයක් නැති බුද්ධලෙක් වෙන්න ඕන කියලා. ඔන්න දැන් කව හිතන්නකෝ. ඒක මුළු මනසින්ම මේ නාමික ගුණයට තමන්ගේ හිතේ තිබිච්ච ඇලීම, බැඳීම, බන්ධනය කරගෙන තිබුණු ස්වභාවය හිතෙන් මයින් කරලා දාන්නකෝ. හැමෝම මයින් කරලා දාන්න. අයින් කරලා දාලා නමක් නැති පුජ්‍යලයක්ම වෙන්න. අර තියෙනවනේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙනවා මොකද්ද? අඤ්ඤා කොණ්ඩඤ්ඤ. කොණ්ඩඤ්ඤ නාමං අහෝසි. කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ උනාලු. ඒ කියන්නේ කොණ්ඩඤ්ඤ නොඋනා. කොණ්ඩඤ්ඤ නාමං අහෝසි. කොණ්ඩඤ්ඤගේ නම අහෝසි වුණා. ලස්සන වචනයක් ඒක. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දිම මේ தත්ත්වෙටපත් වුණේ. ඉති විශේෂ ඒ ප්‍රඥා ගුණාංග තියෙනකොට ඒ උදවිය ධර්ම දේශනා කරද්දිම தත්ත්වෙටපත් වෙනවා. ඒකට කියන සුස්ක විදර්ශක. ඒ ක්‍රමයට ගොඩාක් අය මාර්ගඵල වලට පත් වෙලා තියෙනවා කියලා බණ පොත බලන කට්ටියද තේරෙනවානේ. ඒ ඔය හැම ගාථාවකම තියෙන්නේ යටින් මේ ගාථාව ඇසීමෙන් මෙයා සෝවාන් වුණා, සකුදාගාමි වුණා, මෙච්චර සෝවාන් වුණා, මෙච්චර සකුදාගාමි වුණා කියලා ලියලා තියෙන එකයි. ඒ කියන්නේ ධර්මයේ ශ්‍රවණය කරද්දිම මෙනෙහි කරද්දිම පාත්‍ර වෙලා තියෙනවා. සමහර රහතන් වහන්සේලා ඒ රහත් භූමියට පත් වෙලා තියෙන ධර්මයේ කියද්දිමයි. ධර්මයේ කියද්දිමයි. නන කියද්දිම එතෙන්ට පත් වෙනවා. ඒ නිසා ශ්‍රවණය කරද්දි ධර්මයේ කියද්දි තමන්ගේ ඥානීය ඉහළ යාමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් මේකේ අපහසුම කාර්යය තමයි පළවෙනි ඥාන දර්ශනය උදා කරගන්න. ඒක තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන ඉවර වෙන්න ඕන. ඒකෙනුත් මුල්ම කාරණ ඉවර කරගන්නයි අමාරු. සක්කාය දිට්ඨිය තීද්දි සීලබ්බත පරාමාස එනවමයි, සක්කාය දිට්ඨිය තීද්දි විචිකිච්ඡා එනවමයි, සක්කාය දිට්ඨි තීද්දි සසරට ඇද තබන ඒ බලය තියෙනවමයි. ඒක හරි භයානකයි. අපායට ඇද දමන බලවේගය තියෙනවමයි සක්කාය දිට්ඨිය තියෙන තුරුම. ඒක ඉතාම භයානකයි. ඒක තේරුම් අරගෙන වහාම ඒ දුරු කිරීම සඳහා ක්‍රියා කරන්න. ගොඩක් දේවල් නෑ, සරල දෙයයි තියෙන්නේ. ලොකුවට මේ තේරුම් ගත්තට ඒ සරල දේ වුණාට සරල දේ නිසාම තමයි ඒක සරල වැඩිකම නිසා තේරුම් ගන්න බෑ, ගැඹුරු වෙනවා. ඇහෙන් වුණත් සමීපව තියෙන දේ නේ පේන්නෙම නැත්තේ. තමන්ගේ මූණ කොච්චර සමීපෙන් නැති මූණ පේනවා, ඇස් දෙකට මූණ පේනවා. දැන් මේ මොහොතේ තමන්ගේ මූණ පේනවා, අනුන්ගේ මූණ නේ පේන්නේ. ඒ වගේ උදාහරණයක් දුන්නේ. ඒ වගේ තමන්ට තමාව පේන්නේ නැහැ, තමන්ට අනුන් අයගේ සංකල්ප, දෘෂ්ටි, හරි වැරදි ඔක්කොම පේනවා. තමන්ට තමන්ගේ මූණ පේන්නේ නැහැ වගේ තමන්ට තමන්ව පේන්නේ. තමන්ට තමන් පේනව නෙමෙයි යෝ හිතේ තියෙන ස්වභාවල් ටිකක් දැනීම. ඒක දැනීම් ටිකක්, ඒ පෙනීමක් නෙමෙයි. තමන්ට ඒ දැනෙනවා ටිකක්, කොටසයි දැනෙන්නේ. හරියට අර මුහුදේ පාවෙන අයිස් කුට්ටියක් වගේ. මුහුදේ පාවෙන අයිස් කුට්ටියක උඩට අඩියක් තියෙනවා නම් අඩි 10ක් යටට තියෙනවලු. අඩි 10ක් උඩට තියෙනවා නම් ඒ 10ව 10ක් යටට තියෙනවා මුහුදේ පාවෙන අයිස් කුට්ටියක. ඒ වගේ අපිට මේ දැනෙන ස්වභාවයන් ටික ඊටාම ස්වල්පයි, නොදැනෙන ස්වභාවයන් ටික ඊටාම වැඩි. අයිස් කුට්ටියේයි මනසේ අතර සම්බන්ධයක් නැහැ. මම කිව්වේ ලෝකේ අන්න ඒ වගේ ස්වභාවයක් මෙතන ගන්නවා කියන එකයි කිව්වේ. සබ්බට දැනෙන ප්‍රමාණයට වඩා නොදැනෙන ප්‍රමාණය, ඔබ ගැන ඔබ හඳුනාගත්ත ප්‍රමාණයට වඩා ඔබ ගැන ඔබ නොහඳුනාගත්ත ප්‍රමාණය වැඩි. අපි මේ ලෝකයෙන් අපේ මනසෙන් අපි ඉවත් කරගන්නවා. හැම දෙයකම තියෙන්නේ ද්වාකාරයක්. ද්වාකාරයක් කියන්නේ ආකාර දෙකක්. මොකද්ද ඒ ආකාරය? හරි කියනවා, වැරදි කියනවා, ඇලෙනවා, ගැටෙනවා කියනවා, මගේ කියනවා, අනුන්ගේ කියනවා, ප්‍රියයි කියනවා, අප්‍රියයි කියනවා, ලාභයි කියනවා, අලාභයි කියනවා, දුකයි කියනවා, සැපයි කියනවා. මේ මලු දෙකක් තියෙන අපි ළඟ. ওই මලු දෙකට දානවා. හිතේ තියෙන මලු දෙකක් ජූතක බමුණ වගේ තමයි. ඉස්සරහින් තියෙන මේ තියෙනවා. වෙසාන්තර රජුර හැම දෙයක්ම අතහැරලා දානවා. ජූතක බමුණ එකතු කරනවා. මේ මනසින් වැඩේ. මනසින් කරන කාර්යය මේ පෙන්වන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? හොඳයි කියන මල්ලට දාගන්නවා, නරකයි කියන මල්ල තියාගන්නවා. හොඳයි කියන මල්ල ඉස්සරහින් එල්ල ගන්නවා, නරකයි කියන මල්ල කද කරේ තියාගෙන යනවා. කද බිමින් තියන්න. ඇල්න ටික පිටපැත්තට මල්ලට දානවා. ගැට මේ ඇල්න ටික ඉස්සරහට දාගන්නවා. ගැටන ටික පිටපැත්තට දාගන්නවා. මලු දෙකක් තියෙනවා. මලු දෙකට නොයෙකුත් දේවල් පුරවපුරු යනවා. ජූතක බමුණා හැම මිනිස්සෙක්ම ජූතක බමුණෙක් නෙමෙයි. ජූතක බමුණෙක්ගේ ලක්ෂණ තියෙනවද නැද්ද? ඇලීම ගැටීම තියෙනවනම් ඈ තියෙනවනම් එයා ජූතක බමුණ භාවයේ තියෙනවා. ඉතින් කද බිමින් තියන. කද බිමින් තිබ්බ ගමන් තමම වෙසාන්තර රජ්ජුරුව වෙනවා. ඔය අල්ල ගන්නවයි කියන දේ තුල තියෙනවා. දැන් අපි හිතනවා මේ ගැටෙනවයි කියන එක අල්ල ගැනීමක් නෙමෙයි කියලා තමයි ලාංකික බෞද්ධ හිතාගෙන ඉන්නේ. ප්‍රතික්ෂේපය අල්ලා ගැනීමක් නෙමෙයි කියලා හිතන් ඉන්නේ. ඒක අල්ලා ගැනීමක් නෙමෙයි, මේක ප්‍රතික්ෂේප ගන්නවා කියලා. නැහැ. ප්‍රතික්ෂේපේ තියෙන්නේ තමන්ගේ මනසේ රූප වේදනා සංඥා සංඛාර වලින් කරන දෙයක්. ඇලීම කියන එක කරන්නේ තමන්ගේ මනසේම රූප වේදනා සංඥා සංඛාර යොදවලා කරන දෙයක්. එතකොට මන ඉන්ද්‍රියයි දෙකම කරන්නේ අල්ලගෙන නෙමේද? ඒ දෙකේම ක්‍රියාවලියේ වේදනාව දැනෙන්නේ මනසට නෙමේද? එතකොට එතන මනසේ උපාදානස්කන්ධයක් එතන ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? එතන දුක් වේදනාවක් සුඛ වේදනාවක් සිද්ධ වෙන්නේ නැද්ද? වෙනවා. මනසේ තදින් එළඹ ගැනීමක් විෂිප්ත භාවයක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. එහෙමනම් ඉතින් ඒකත් ප්‍රතික්ෂේපයත් ඇලීමක් නෙමේද? ප්‍රතික්ෂේපයත් අල්ලා ගැනීමක්. ඇලීමත් බැඳීමත් අල්ලා ගැනීමක්. ප්‍රතික්ෂේප කරන්න අල්ලා ගන්නවා, බැඳෙන්න අල්ලා ගන්නවා. ඒ දෙකම කරනවා. ඒ දෙකම කරනවා. එහෙමනම් ගැටීම ඇලීමයි දෙකම. ඔය දෙකම පොඩ්ඩක් මනසින් ඉවත් කරන්න. ද්වාකාරයෙන් සමස්ත ද්වාකාරයෙන්ම ඉවත් කරන්න. ඉවත් කළ සුළු මොහොතක් බලන්න ඉන්න. ඇලීමයි ගැටීමයි. හොඳයි නරකයි. ලාභේ අලාභේ. රැයයි දහවලයි. ප්‍රියයි අප්‍රියයි. මමයි අනුන්ගේ. කියන මේ තියෙන ද්වාකාර සමස්ත ද්වාකාරයෙම ඉවත් කරනවා. ඉවත් කළා තමන් ඉන්න බලන්න නිහඬ තමන්ට දැනෙන දේ මොන වගේද කියලා බලාගෙන. හොඳයි සාදු. ධර්මයේ අසද්දී ඇතිවෙන ශක්තියක් තියෙන ලෝකෝත්තර කුසලය ශක්තිය ඇති වෙනවා. ඒ ලෝකෝත්තර කුසල ශක්තියේ ප්‍රමාණය අපි ළඟ තියෙනකන් අපි තුල සංයමය සහ සංසුම් බව තියෙනවා. නමුත් ටිකක් දුර යනකොට ආයි අර තමන්ගේ පැරණි ගති පුරුද්ද මානසික චින්තනයට වැටෙනවා. වැටිච්ච ගමන් එතනින් ගලාගෙන ඉන්නේ මොකද්ද? මමංකාරයේ චින්තනය. මම කියලා විදියට සිතන්න පටන් ගන්නවා. මම කියලා පුජ්‍යලයක් මත විඳින්න පටන් ගන්නවා. එහෙම විඳින්න පටන් ගත්තට පස්සේ තමන්ගේ තියෙන මානසික සංසුන් බව බිඳිනවා. මානසික සංසුන් බව බිඳිනවා. එතන ඉඳලා මානසික ගැටලු ගොඩාකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ලෝකේ සන්තෝෂයෙන් ඉන්න පුළුවන් අර ප්‍රශ්න ගණන් නොගෙන ඉන්නවයි කියන ස්වභාවයේ කට්ටියට ඉන්න පුළුවන් සන්තෝෂයෙන්. ඒව හරියට අර මේ බලල් බෙටි වැලි වලින් වහනවා වගේ වැඩ. ඒගොල්ලෝ හැම දෙයක්ම මොනෝ හරි හේතු සාධක ක්‍රමවලට දුක සංගවාගෙන ජීවත් වෙනවා. සංගවා ගත්තට යම් කිසි මොහොතකදී යම් කිසි තැනකදී ඒව මතු වෙන්න පටන් ගත්තාම පුදුම විදියට ඒගොල්ලෝ මානසිකව වැටෙනවා. එහෙම අපි දැකලා තියෙනවා. ඒ නිසා හොඳම දේ තමයි තියෙන මානසික ස්වභාවය ඉස්සරහට අරගෙන ඒක තේරුම් කරගෙන විස්කම්බන ප්‍රහාණය කරන්න ඕන. සම්පූර්ණයෙන් දුරු කරන වැඩපිළිවෙලට යන්න ඕන. දුරු කරන වැඩපිළිවෙලට යන්න පුළුවන් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ සංඥා හය අපි මනසින් ඉවත් කිරීමෙන්, එහෙම නැතුව මානසික සංකල්පවලට මාරු වීමෙන් දෘෂ්ටි ගැනීමෙන් මේක ඉවත් කරන්න බෑ. පිළිකුල් කිරීමෙන්, එහෙම නැත්නම් අගය කිරීමෙන්, ප්‍රශංසා කිරීමෙන්, ඇලීමෙන් ගැටීමෙන් මේ දේ කරන්න බෑ. දැන් එතකොට ඔබ මේ විමර්ශනය කරගෙන යනකොට ඔබ තුන ප්‍රඥාව වැඩි වෙනවා. ප්‍රඥා ගුණය වැඩි වෙනවා. ප්‍රඥා ලෝකය වැඩි වෙනවා. ප්‍රඥා ලෝකය වැඩි වෙන තරමට මමංකාරයේ හරඹය ඔබේ මනසේ අභ්‍යන්තරය තුළ සිදු කිරීමට මමංකාරයට නොහැකි වෙනවා. එතකොට මමංකාරය මොකද වෙන්නේ? අර තොයිලයක් නරනකොට ආතුරේ ගේ ඇඟට වැහිලා ඉන්න යක්ෂයා ඉවත් වෙලා යනවා. මේ තොයිලේ තමන්ගේ අධ්‍යාත්මය තුළ හරියට නටවනවා නම් ප්‍රඥාව වැඩිවීම තුළ ඒ ප්‍රඥාව නැමැති මන්තරයේ තියෙන බලයට තමන්ගේ ළඟ තියෙන මමංකාරයේ නැමැති සක්කාය දිට්ඨිය නැමැති මේ සාංසාරික දෘෂ්ටියට එතන ඉන්න බැරුව මෙතනින් පලා යනවා. මිනිසයා කම්පණයට පත් කරන්නේ හැඟීමක්. හැඟීමක් නේද? දැන් උදාහරණයක් ගන්න. තමන් ගන්නෝ වෙළඳ පොලේ තියෙන බයිසිකලයක් වාහනයක් සල්ලි වලට. ඒ වාහනේ ඒ සල්ලි දීලා ඒ බයිසිකලේ ගත්ත වෙලාවේ ඉඳලා ඒ බයිසිකලේ මම මගේ කියන හැඟීමත් එක්ක එනවා. මේක හීරුණක් දුකයි, වලක වැට්ටුවක් දුකයි, පෙරළුවක් දුකයි, මේ හොරු ගණී කියලා බයයි. ඔය ඔක්කොම ටික තියෙනවා. දැන් බලන්න එකම බයික් එකනේ. නමුත් අර සංකල්පය වුණාට පස්සේ සංකල්පේ පුදුම විදියට අපේ හිතට බලපෑම් කරනවා. ඊළඟට අපි ওই බයිසිකලෙම ආයි විකුණනවා. මේ ළඟපාත පේන ගෙදරකටම අපි විකුණනවා. විකුණනට පස්සේ ඒ බයිසිකලේ පොඩි උම් පදිනවා, පෙල්ලනවා, හූරනවා, කඩනවා, බිඳිනවා අපිට පේනවා. දැන් හප්පනවා, අපි කෑ ගහනවද, අපි ඔළුව අත තියාගෙන ඉන්නවද? නැහැ. ඒත් ඒක බයික් එකනේ. කඩේ තියෙන එක ස්වභාවයක් තිබුණා, ගෙදරට ගෙන ආවා ස්වභාවයක් තිබ්බා. මේ අල්ලපු ගෙදරට පේන තැනට මේ බයිසිකලේ විකුණලා දැන් බලන් ඉන්නවා, දැන් තියෙනවා. එතකොට අරුමයක් නෙමේ, වැරදි දෘෂ්ටියක් ඕනම දෙයක් කෙරෙහි ඇති වුණාට පස්සේ ඒ ඔස්සේ Tamanට යංගිසි කම්පනය ඇති වෙනවා. දැන් අපි හිතලා බලන්න, ඔබ හිතලා බලන්න, ඔබ මමේ මමේ මගේ මගේ කියලා දැඩි චින්තනයක ඉන්නවා නම්, ඔබ වෙලා මේ වෙලාවේ ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඔබේ ජීවිතයේ ආස්වාස ප්‍රාස්වාස වලට අයිතිද නැද්ද? අයිති. එහෙනම් ඇයි අපි තනියම මමේ කියලා හිතන්නේ? අපි කියලා හිතන්න බලවන්නේ මාව ආස්වාස ප්‍රාස්වාසයට, මේ වාතයට මාව අයිති. එතකොට මේ වෙනකොට ඔබ ජල වීදුරු කීයක් බිව්වද, පානය කළාද? ජලයත් එක්ක මගේ ජීවිතේ සම්බන්ධයක් තියෙනවා. ජලය නැතුව ජීවත් වෙන්න බැහැ. එහෙනම් මගේ ජීවිතේ ජලයට අයිතිද නැද්ද? ජලයට අයිති. හිතන්න, හිතට කියන්න, ජලයටත් අයිති මාව. හරි. මේ හිරුගේ රසණය සහ උණුසුම තියෙන නිසා තමයි අපි ජීවත් වෙන්නේ. මේ උණුසුමට, මේ හිරුට අයිතිද නැද්ද අපිව? අයිති. ඔබේ උණුසුම නිසා තමයි අපි ජීවත් වෙන්නේ. නැත්තම් ඔබ නැත්තම් අපි ගල් ගහිලා මැරෙයි. සීතල වෙලා මියයි. ඊළඟට මේ මහ පොළොවේ සාරය ධාන්‍ය බවට පත් වෙලා ධාන්‍ය ටික ගත්තා, මේ ගලගෙන පුරවනවා. පුරවලා ඉවර වෙලා මේ ශරීරය තියාගෙන ඉන්නවා. එතකොට මේ ශරීරයේ මේ ධාන්‍ය වලට මේ මහ පොළොවේ සාරයට අයිතිද නැද්ද? අයිති. හොඳයි. වාතයට වුමනා කොටස් ටික වාතයට බෙදන්න, අත්තරින්න. ජලයට අදාළ කොටස් ටික ශරීරයේ තියෙන ජලයට බෙදන්න. රස්නේට අයිති කොටස් ටික රස්නේට බෙදන්න. මහ පොළොවේ ධාන්‍ය වලට අයිති කොටස් ටික ධාන්‍ය වලට බෙදන්න තමන්ගේ මේ ශරීරය. දැන් ශේෂය මට කියන්න. ඉතුරුව මම කොහොත් එහෙම තියෙනවනේ, අර ශේෂය කියලා දෙ සඳහන් කරනවා. ඉතුරු ගාන සඳහන් වෙන්නේ. ශේෂය කියන්න බලන්න, දැන් බෙදලා ශේෂය කියන්න බලන්න. මොකුත් නැහැනේ. ඊට පස්සේ ශරීරය පැත්තෙන් බැලුවාම ශේෂය, ශරීරය කියන්නේ අපි කතා කරේ ශරීරයෙන් ශේෂය නැහැ. ඉතුරුවක් නැහැ. මොකවත්ම ඉතුරු නැහැ. නියපොත්තක්වත් මට කියලා ගන්න. නමුත් ඒ වුණාට අපි සමහරලාට අපේ චින්තනය ගලාගෙන යන්නේ කොහොමද? මේ ලෝම ගහත් මගේ, කෙස් ගහත් මගේ, මගේ කන නාසය දිව ශරීරයේ මස් දත් කියලා යනවා. කවුරු හරි ඔය ශරීරයට පොඩ්ඩක් පහර දුන්නොත් එහෙම කේන්ති යනවා නේ. තරහ ඔක්කොම වෙන්නේ මේ මගේ හැටියට අල්ලගෙන ඉන්න නිසා, ග්‍රහණය කරලා ඉන්න නිසා. එතකොට වැරදි දෘෂ්ටිය තමයි වැරදි චින්තනයට හේතුව. වැරදි දෘෂ්ටිය තමයි වැරදි චින්තනයට හේතුව. ඊළඟට අපේ මේ මනසේ තියෙන සංකල්ප ටික කොහෙන්ද කියලා බලන්නකෝ. මොනවද මේ සංකල්ප කියන්නේ? තන්නේ කර මනෝ කියලා වචනයක් පාවිච්චි කරන මනෝ හෙවත් මවා ගන්නා ස්වභාවය. යම් මවා ගන්නවා. මනෝ ලෝකය මවාගත් ලෝකයක්. මේක මගේ කියන්නෙත් මවාගත්ත ලෝකයක්, මේක අන් අයගේ කියන්නෙත් මවාගත්ත ලෝකයක්, මේක හොඳයි කියන්නෙත් මවාගත්ත ලෝකයක්, මේක නරකයි කියන්නෙත් මවාගත්ත ලෝකයක්, මේක මිහිරි කියන්නෙත් මවාගත්ත ලෝකයක්, මේක අමිහිරි කියන්නෙත් මවාගත්ත ලෝකයක්. දැන් කෙනෙකුට ඉතාම අමිහිරි කෑමක් තව කෙනෙකුට මිහිරි වෙලා මිහිරි වෙන්නේ නැද්ද? මිහිරි වෙනවා. මිහිරි වෙනවා. එතකොට මේ මවා ගැනීම දෙකනේ. දූරියන් සරලම උදාහරණයි. සමහර අයට පෙන්වන්න ළඟින් දූරියන් ගඳාවත් වමන යනවා. සමහර අයට දැක්කාම නතර කරලා අරගෙන එකක් කන්න ඕනේ. තව රසබර ආහාරයක්. ඈ රසබර ආහාරයක්. මවා ගැනීම. එතකොට ලෝක සම්මතයේ හොඳ සහ නරක දෙකක් තියෙනවා. ඒ ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒක ලෝකෙට සම්මතයට සාධාරණව අවශ්‍යයි. හොඳයි මම මේම ප්‍රශ්නයක් අහනවා. මේ ලෝකයේ තියෙන සියලුම නරක වැඩවලිනුත් නිදහස් වෙනවා කෙනෙක්. හොඳ වැඩවලිනුත් නිදහස් වෙනවා. ඊළඟට එයා කරන වැඩේ මොකද්ද? සම්මත වශයෙන් එයා මේ ලෝකයේ තියෙන ක්‍රියාවන් හැම දෙයකටම සහභාගී වෙයි, ක්‍රියාත්මක වෙයි. ඒ වුණාට එයා කොතනද? කර්මයෙන් නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. මේක දර්ශන පැත්තක්. වර්ධවා තේරුම් ගන්න එපා. සම්මත හොඳ වැඩ යුතුයකම් චාලිත්‍ර ඒ ධර්මයේ ලෙස මිෂ්ඨ කරන්න ඕන. ඒකට අපි බැඳිලා ඉන්නවා. මේ පෙන්වන්නේ දර්ශන ශක්තිය. එතකොට මේ 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 පුජ්‍යලයා මොකද කර්මයෙන් නිදහස් වෙනවා. කර්මය කරන්නේ කවුද? කර්මය කරන්නේ මමත්වේ. එනිසා පරමාර්ථයෙන් බුදුරජාණන් වහන්සේ බැලුවාම ඕම ගැඹුරු ක්‍රමයකට තමයි දකින්න තියෙන්නේ. අපි ඔය බලන සරල ක්‍රමයකට නෙමෙයි, තාම ගැඹුරු ක්‍රමයකට තමයි බුදුහාමුදුරු රහතන් වහන්සේලා මාර්ගඵලලාභීන් වහන්සේලා දුටුවේ. ඔව් ක්‍රියාවක් තිබුණට ඒක කරවන්නෙක් නැහැ. කරවන්නෙත් නැහැ. ඒ නිසා කරවන්නෙත් නැති නිසා කර්ම රැස් වෙන්නේ නැහැ. කර්ම රැස් වෙන්නේ නැහැ. කර්ම රැස් වෙන්නේ නැති නිසා උන්වහන්සේ සැහැල්ලුවෙන් ඉන්නවා. කර්ම නිරෝධයෙන් කර්ම නිරෝධයේ මනසට සැහැල්ලුයි. චේතෝ විමුක්තියනේ. චේතෝ විමුක්තිය මනසට සැහැල්ලුයි. සුවදායි. දැන් මේ බණ කියන මම සියලුම කර්ම සංසිඳවලා තරහ යන්නේම නැති මොකුත්ම ගැටලුවක් නැති කෙනෙක් නම් නෙමෙයි මම. මට තරහ යනවා, මට තරහ යනවාද කියලා බලන්න යන්න එපා. බලන්න එහෙම හදන්න එපා. තරහ ගියේ නැති වුණත් උනන්දුයෙන් හරි තරහ ගන්න ඕන වෙලාවල් වල තරහ ගන්නවා. මොකද හේතුව ඒක පැවැත්ම සඳහා භාවිතා කරන්න ඕන මේ වස්තු බීජයක් වෙලා තියෙන පුජ්‍යලයන්ට තේරෙන විදිහට කතා බහ කරලා ලෝක ජීවත් වෙන්න ඕන නිසා ඒක නැති කරගන්න එපා. ඒක සම්මුතිය. තමන්ගේ දර්ශන ශක්තිය සහ මේ අධ්‍යාත්මික චින්තන ශක්තියයි මේ වෙනස් කරගන්නේ. ලෝක විවාහාරේ පවතින විදිහට පවතින්නේ. ඒ නිසා තමන්ට හැකියාවක් තියෙන්න ඕන තමන්ගේ ගති ලක්ෂණයෙන් නිදහස් වෙන්න, ගති විමුක්ත කරගන්න. දැන් මොනෝද එක එක ගති තියෙන? මනුස්ස ගති, പ്രേත ගති, යක්ෂ ගති නේද, දිව්‍ය ගති, බ්‍රහ්ම ගති, ඊළඟට මනුස්ස ගති, ඊළඟට මනුස්ස ගති ආයි බෙදනවා, ස්ත්‍රී ගති, පිරිමි ගති නේද? ඊළඟට ඔහොම ගති නිසා ඇති වෙන මොකද? මගේ ගම, මගේ රට, මගේ ගෙදර, මම, මගේ ආගම. ගති ලක්ෂණ ඔක්කොගෙම නිදහස් වුණ කෙනාට ආගමක් නැහැ. ආගමක් නැහැ කිව්වට එයා අර සංකල්පමය වශයෙන් බැඳිච්ච සංකල්පයක් එයාට නැහැ කියන එකයි එකෙන් පැහැදිලි කරන්නේ. එයාට තියෙනවා මේ බුද්ධ ආගම කියන එක. එයාට තියෙනවා. ඒක පරම්පරික තියෙන්නේ. ඊළඟට සෝවාන් මාර්ගඵලයට මුස්ලිම් කෙනෙක් පත් වුණොත් ඒත් එයාට සම්මතයෙන් තොප්පියක් දාලා ඇඳුමක් ඇඳලා ඒ මිනිස්සයයි. හැබැයි එයාට ආගමක් අධ්‍යාත්මික වශයෙන් නැහැ කියලා එයා තේරුම් අරගෙන ඉවරයි. වෙන කතෝලික කෙනෙක් ක්‍රිස්තියානි කෙනෙක් සෝවාන් මාර්ගඵලයට පත් වුණාම ආගමක් නැති වෙනවා. එතෙහා උන්නම් ඒක මේ ලාංඡන දාගනි පරිසරයේ හැටියට ඒ විදිහට ඉඳී. අද ලෝකේ මේ දර්ශන ශක්තිය පහළ කරගත්ත ඒ මේ ආසියාවට ඇවිල්ලා අරන් යන්නේ සුදු අය. අරගෙන ගිහිල්ලා ලොකු අය බවට පත් වෙලා ඇමරිකාව දෙවනක් කරනවා, ගිහිල්ලා දේශනා කරනවා. ඉතාම ඉහළ තැන්වල ඒගොල්ලෝ ප්‍රකාශන කරනවා. මට ඔය අපේ ඉන්න මහාචාර්යවරු මේ කීප දෙනෙක්ගේ දර්ශන පටිමට පෙන්නලා තියෙනවා. පෙන්න මේ ආසියාවේ මේ බුදුදහම රැයන්නේ. ඉතින් නිතර බුදුහාමුදුරුව බුදුහාමුදුරුව ගියේ කියා ඒගොල්ලෝ කියන්නේ නැහැ. ඒ වගේම අපි වගේ තුරුණුවන් ඇදලා ආරම්භ කරන්නේ නැහැ. වරින් වර බුදුහාමුදුරුව මෙහෙම තැනක් මෙහෙම කිව්වා කියලා පෙන්නනො. ඒ වගේම බුදුහාමුදුරන්ගේ ගාථා පාට අරගෙන කියලා දෙන. එතකොට මේකට අපිට පේන පැහැදිලිව මෙයා මේ දේ බුදුහාමුදුරන්ගෙන් ඇරෙන්න ගන්න කෙනෙක් නැහැ. මොකද ඒ પરම්පරා බුදුහාමුදුරු තමයි මේකේ මුල්ම නිර්මාපකයා. ලෝකයේ ඉක්මව ඉන්ද්‍රිය විශේෂ ඉක්මව පළමු නිර්මාපකයා බුදුරජාණන් වහන්සේ. මේක කරන්න බැරි වැඩක් නේ මහත්තයා. කරන්න බැරි වැඩක්. මිනිස්සෙක් තුල හැදිලා තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඇදලා ගන්න. ඔය මානසික සංකල්ප ඇති කරනවා කියන්නේ ඔය පහේම මිශ්‍රණය කිරීමක්. මිශ්‍ර කරලා මිස්චර් එක තියෙන්නේ එතන මහින්දගේ මනස. තීන්ත වර්ග හතරක් තියෙනවා. ඒ තීන්ත වර්ග හතරේ මිලියනයක් වර්ණ හදන්න පුළුවන්නේ. ඈ මිලියනයක් වර්ණ හදන්න පුළුවන්. ඒ වගේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන පහෙන් මිලියනයක් නෙමෙයි ට්‍රිලියනයක් වුණත් හදන්න පුළුවන්. වර්ණ ජාති දෘෂ්ටි හදන්න පුළුවන්. ඒ මිස්චර් එක තමයි මනස කියලා කියන්නේ. එයා හදන එක නිර්මාණය කරලා එහෙන් මෙච්චර දාලා, කණින් මෙච්චර දාලා, සුවඳින් මෙච්චර දාලා, රසින් මෙච්චර දාලා එයා හදනවා. ඒක අතීත අනාගත වර්තමාන දාලා පෙරල ලස්සන හදනවා. ඒ කියන්නේ එකම දෙයක් දිහා සංකල්ප දෙකකින් බලන්නේ. දැන් රචනාවක් ලියන්න කියලා මම මේ පිරිසට කියනවා ශ්‍රී පාද කන්ද ගැන. එකම රචනාව ලියන්නේ නෑ නේද? කීප දෙනා විවිධ රචන ලියන්නේ. ඒ තමන්ගේ මිශ්චර එක වැටෙන විදිය. ඉහළ සද්ධාව තියෙන කෙනෙකුට ඉහළ විදියට පෙනේ. සද්ධාව මුකුත්ම නැති කෙනෙකුට පෙනේ ආ කන්දක් තියෙනවා, පාරවල් ටිකක් තියෙනවා, කැලේ තියෙනවා, උඩ පතුලක් තියෙනවා පෙන්නේ. දැන් ලොකු සද්ධාවක් තියෙන කෙනෙකුට කන්දක් නෙමෙයි පේන්නේ, පාරක් නෙමෙයි පේන්නේ, ශ්‍රීපාද පතුලක් නෙමෙයි. ඊට වඩා භක්තිමත් ගුණේක සංකල්ප පහළ වෙනවා. ඒ යාගේ මනසට වැටිච්ච අහන්න දකින්න ලැබිච්ච කෝණයට අනුව වටපිටාවට අනුව එයා මනෝමය සංකල්ප හදනවා. මේ විෂය තුල කැරකේ කැරකේ ඉන්නවා මිසක් මේ විෂය ඉක්මවන්න බෑ. ඉක්මවන්න ශක්තිය හැදිලා නැහැ මිනිස්සු ළඟ. අපි කීමට කියන්නේ අඬුවක් තියෙන්න එපයි මේක අල්ලගන්න. දැන් අපි නිතරම කියනවා නිවන කියන්නේ රූපයක් නෙමේ. රූපයක් වශයෙන් දකින්න බෑ. ඒක පිළිගන්නවද? පිළිගන්නවා. ඊට පස්සේ ශබ්දයක් නෙමේ. ඒක ශබ්දයක් වශයෙන් ඒක අහන්න බෑ. ඊට පස්සේ නිවන කියන්නේ සුවඳක් දැනෙන දෙයක් නෙමේ. ඒකට සුවඳක් වශයෙන් ගන්නත් බෑ. මේක හොඳට ඔළුවට ගන්න මේ එක්කම විදර්ශනාවත් එක්කම. ඊට පස්සේ රසයක් හැටියට දැනෙන දේකුත් නෙමේ. විඳින්න පුළුවන් රසයක් දැනෙන්නේ නෑ. ස්පර්ශයක් හැටියට ලබන්න බෑ. දැන් අපිට මේ මේසයක් වගේ වුණා නම් මෙහෙම අල්ලලා ස්පර්ශ කරලා ස්පර්ශයෙන් දැනෙනවා මේක සීතලයි, මේක සිලිඳුයි, මේක ගොරෝසුයි කියලා දැනෙනවා. ස්පර්ශ වශයෙන් හොයාගන්න පුළුවන් කමකුත් නෑ. මානසික වශයෙන්වත් ස්පර්ශ කරන්න බෑ. එහෙමනම් අපි ළඟ නිවන කියන ධර්මතාවය අල්ලගන්න අඬුව නෑ. නිවන කියන ධර්මතාවය අල්ලගන්න අඬුවක් නෑ. ඇහින් අල්ලන්නත් බෑ, කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අල්ලන්න බෑ. නමුත් ඔබගේ ගෙදර තියෙන හටි වලන් ටික අල්ලන්න බැරිද ඔය ඉන්ද්‍රියන් වලින්? අල්ලන්න පුළුවන්. ගේදර අතු පිටි ඉඩකඩන් යාන වාහන හරක බාන අල්ලන්න බැරිද? අල්ලන්න පුළුවන්. ඊට පස්සේ මේ ලෝකේ තියෙන ওই රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කරන්න පුළුවන් දේවල් ටික මේ ඉන්ද්‍රියන් වලට අල්ල ගන්න පුළුවන්. මේ නිවන කියන එක අල්ල ගන්න බෑ. එතකොට මේ මිනිස්සු ලෝකේ නිත්‍ය මංගල පරම සුන්දර දෙයක් නෙමෙයි නිතරම අල්ලගෙන ඉන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනසෙන දෙයක්. විනාශන වෙන දෙයක්ම තමයි අල්ලගෙන තියෙන්නේ. එතකොට පරමාර්ථ වශයෙන් අනිත්‍යතාවය කියන එක හොයාගත්තොත් හරි. එහෙමනම් මේ ලෝකයට කලකිරෙන් කලකිරුණොත් එහෙම ඒක ඇහෙන් අපි මේ වස්තු භාණ්ඩ ටික කඩලා විනාශ කරලා බලනවා. එතකොට ඒක ඇහෙන් අල්ලගත්ත වෙනවා. චක්කු විඥාණයෙන් අල්ලගත්ත දෙයක් බවට පත් වෙනවා. පිළිකුල් කළා අපි ගන්නවා යම. එතකොට ඒක වහින්න ගන්නෙ චක්කු විඥාණය. චක්කු විඥාණය. මනුස්සයා කොතන පැටලුණත් මෙන්න මේ පහේ පැටලිලා ඉන්නවා නම් නිදහසක් නෑ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ පහෙන් තොර වෙලා යම්කිසි මොහතක ඔබ ජීවිතේ අත්විඳොත් අන්නේ මොහොතේ අන්නේ දර්ශන ශක්තිය තමයි ඔබට පිහිට කරා පිළිසරණ කරා එන්නේ. ඒකට උපකාරක වෙනෝ සද්ධර්ම ශ්‍රවණය, සද්ධර්ම සාකච්ඡා, යෝනිසෝ මනසිකාරය, ප්‍රඥා වැඩෙන වැඩ පිළිවෙල. සීලයක් තෝන. සීලය කිව්වහම පොඩි සීලයක් නෙමෙයි ඕන. මනෝ සංවර සීලය ඕන, ආර්ය සීලය ඕන. මනෝ සංවර සීලය කියන්නේ මේකයි. කෙටියෙන් හිතන්න, මා විඳීමට අකමැති කිසිම දෙයක් මා අන් අයට සිදු කරන්නේ නැහැ. මන් ලබන්න අකමැති දෙයක් මම ලෝකයට ලබා දෙන්නේ අන් අයට ලබා දෙන්නේ නැහැ. ඔබ වෙනුන් අහන්න කැමතිද? නැහැ. ඔබ අනිත් අයට බනින්න එපා. ඔබ නිඳා කරන්න ලබන්න අකමැතිද? ඔබ අනිත් අයට නිඳා කරන්න එපා. ඔබව රවටනවට කවුරු හරි ඔබ කැමතිද? නැහැ. ඔබ අනිත් අය රවටන්න එපා. ඈ එහෙම කරන්න එපා නේද? නමුත් අද යාලුකමට කරන්නේ මොකද්ද? යාලුකමට මේ මේ විහිළුවක් කළත් අපේ සමාජයේ ගොඩක් අය කරන්නේ අපරාධයක්. හිරිහැරයක් කරන එක. එතකොට හිරිහැරයක් කරන එකක් විහිළුවක්ද? නෑනේ. ඊළඟට මිත්‍රත්වයේ පළ කරන්න කරන්නේත් මිනිස්සෙගේ ජීවිතේ නැති කරන දෙයක්. මත්පැන් විදුරුවක් දික් කළා මිත්‍රත්වය පළ කරනවා. එතකොට මේ මිනිස්සයා මේ දවසකින් විතර මැරෙනවා. ගෙදර අසමගිය ඇති කරනවා. මේ මිනිස්සගේ ශරීර සෞඛ්‍ය පිරිහවනවා. කාලය විනාශ කරලා දානවා. අකුසල කර්ම සිදුවීමට මඟ සලස්සනවා. එතකොට මිත්‍රත්වය පළ කිරීමක්ද ඒක? ඈ ඔබත් දිගු කරලා තියෙනවා නම් මතක තියාගන්න ඒ වගේ මෝඩකම් නේද? අයියෝ අපි මිත්‍රත්වයක් හැටියට කරලා තියෙන අපේ යාළුවට අපරාධය. ඈ ඔයිට වඩා හොඳ බෝම්බයක් අතර දුන්න නම් ටයිම් එක දියලා නේද? බෝම්බෙන් මිනිස්සු විතරයිනේ මැරෙන්නේ. ඈ ඉතින් අරක මේ සසරතම මහ ප්‍රශ්නයක් ඇති කරන ගැටලුවක් ඇති කරනවා. ඉතින් ඒ නිසා දූරදර්ශී ඥානයක් තියෙන පිරිසක් ඇනේ තමන් විඳින්න අකමැති දෙයක් අනුන්ට නොදෙනවා කියන අදිස්ථානයේ චේතනාව ඔබ ළඟ තියෙන ඔබ සිල්වත් කෙනෙක්. ඔබ ලබන්න අකමැති දෙයක් ඔබ අනිත් අයට ලබා දෙන්න එපා. අනිත් අයට අයාපතක් අනර්ථයක් නොකරනවා කියන ගුණයේ ඉන්න. එතකොට ඊළඟට ඒ සීලයත් එක්කම ඇති වෙන සමාහිත බවක්, සංසුන්කම. සංසුන්කම අවශ්‍යමයි ධර්ම තේරුම් ගන්න. හිතේ සංසුන්කම නැත්තම්, ඔළුවේ සංසුන්කම නැත්තම් ධම තේරුම් ගන්න පුළුවන්? ධම තේරුම් ගන්න බෑ. අර බොර වුණු ජලය වගේ ඒක ඇතුළේ තියෙන මුකුත් පේන්නේ නැතුව යනවා. ඒ සංසුන්කම තියෙන්න ඕන. ඊළඟට එතනින් ඇති වෙන ප්‍රඥාව කියන්නේ අවදිමත්ව පරේෂණාත්මකව ප්‍රවේශනාත්මකව බලන ගුණය ඔබ ළඟ තියෙනවා. අසන ගුණය විතරක් තිබුණට මදි, විමසිල්ලෙන් බලන ගුණය තියෙන්න ඕන. එහෙම බලනකොට තමයි ප්‍රඥාවට තමයි මේ නිර්වාණය අවේදිත ධර්මය තේරුම් ගන්නෙ. ඔබ නිවන් දකින්න උත්සාහ කළාට ඔබට නිවන කවදක හරි පේන්නේ ඔබව නැති වෙන දවසට. ඔබව කියලා මං කියන්නේ මෙතන මමත්වයට, තමා ළඟ තියෙන මමංකාරයට. එතකොට මම නිවන් දකින්න කැමති වුණාට නිවන කවදක හරි පේන්නේ මම නැති වෙන දවසට. දැන් මම නිවන් දකින්න කැමති, මට නිවන් සැප ලැබේවා කීවත් නිවන කවදක හරි පේන්නේ මම නැති වෙන දවසට. මම නැති වෙනවා කියන්නේ කායික වශයෙන් මැරෙන එක නෙමෙයි, හිතේ තියෙන මමංකාරයේ දෘෂ්ටිය නැති වෙන දවසක නේ. මේ මමංකාරයේ දෘෂ්ටිය ඇත්ත වශයෙන් මිනිස්සු කායිකව මිය ගියත් මම මැරෙන්නේ නැහැ නේ. මිනිසුන් කායිකව මිය ගියත් තමන්ගේ තියෙන මමංකාරයේ මැරෙනවද? නැහැ. නමුත් අපිට ඕන මමංකාරයේ මරන්න පුළුවන් කායිකව මිනිස්සයා ජීවත් වෙලා ඉඳි. ඊට පස්සේ මොකද ලැබෙන්නේ? නිවීමක් ලැබෙනවා. දැවෙන ජීවිතේ නිවිල ජීවත් වෙන්න පුළුවන්. දැවෙන ජීවිතයෙන් තොර නිවිල ජීවත් වෙන්න පුළුවන්. ওই පත්තු වෙලා හනුමන්ත වගේ නැට්ටකිනි තියාගෙන දුවන්න ඕනේ නෑ. මේ උදේ පාන්දර ওই නගරයකට ගිහිල්ලා බලන්න මිනිස්සු කූඹි වගේ හැට මෙහාට එහාට මෙහාට වේගෙන් යනවා. හැමෝටම ලොකු හදිස්සියක්. හරි හෝන් එක ගහලා මේන් හෝන් එක ගහලා හරි ඉස්සර කරගෙන මෙහෙන් ඉස්සර කරගෙන හැමෝටම ලොකු හදිස්සියක් තියෙනවා. මොනවද මේ හදිස්සින් හොයන්නේ? කූඹි රැළක්ගේ මිනිස්සුන්ගේ තියෙන වෙනස මට පෙන්වන්න ඔය උඩකට ගිහිල්ලා බලාගෙන ඉඳලා. කූඹි නම් එක පොලිමකට එක පාරක එක විදියකට යනවා. හප ගන්නට කඩා ගන්නෙ නැතු මේ මිනිස්සු මේ මහා ප්‍රශ්න. මොනවද මේ හොයන්නේ? මේ මෙච්චර වේගෙන් දුවලා හොයන්නේ මොනවද? සැප හොයන්න ගිහිල්ලායි දුක් විඳින්නේ. සැප හොයන්න ගිහිල්ලායි දුක් විඳින්නේ. සැප හොයන්න ගිහිල්ලා දුක් විඳින්නේ. සැප හොයන්න ගිහිල්ලා දුක් විඳිනවා. දැන් එතකොට මොකද්ද අපි ක්‍රියාව හැටියට ඒකෙන් ගන්න තියෙන්නේ? ඒ ක්‍රියාව වෙනස් කරන්න ඕනේ නැහැ. ඒ ක්‍රමයේ ඒ වේගේ යන්න. දැන් අපි වුණත් බුදුරජාණන් වහන්සේ වුණත් කවුරු වුණත් මේ ධර්මයේ බෙදා දෙන්න හරි මහත් වෙහෙසක් දරුවා. මහත් කැපවීමක් කළා. ඒ කැපවීම තුල අවශ්‍ය කරන්නේ නිවැරදි චින්තනය, නිවැරදි දර්ශනය. බුදුරජාණන් වහන්සේගේ වෙහෙස මත තිබ්බේ නෑ නේ මමංකාරය නේද? උන්වහන්සේලා මේ ලෝකෙට මේ සේවාව සිද්ධ කරලා බලාපොරොත්තු වුණාද? කොයිවකවත් කිව්වද මේ මට මල් පහම් පූජා කරන්න, මට ස්තෝත්‍ර කියන්න, සජ්ජායනා කරන්න, මාව යදින්න? එහෙම කියන්නේ නැහැ. ඒ බුදු ගුණ මෙනෙහි කරන්න කියලා තියෙනවා. ඒ මෙනෙහි කරන්න කියන්නේ බුදුහාමුදුරන්ට ගෞරවයක් වෙන්න නෙමෙයි, ඔබේ හිත නිවා ගන්න. නමුත් අපි විසින් හොඳ ගුණ ඇති ගුණහපත් මිනිසුන් විසින් අපි ගුණ උත්තම ගුණයට උත්තම ධර්මයට කරන ගෞරවයක් හැටියට චාලිත්‍ර ධර්මයක් හැටියට අපි මල් පහන් පූජා කළ යුතුයි. ඒක අපි විසින් නිර්මාණය කරගෙන කරන වැඩක්. අම්මා තාත්තත් අපිට කියන්නේ නැහැ නේ සලකන්න පුතේ අපිට අවුරුද්දර චීත්‍යයක් ගෙනල්ලා දෙන්න කියලා නේ. ඒක අපි විසින් කරන දෙයක්. ඒක අපි කරනවා. ඒ වගේ අපි විසින් ඒව තීරණය කළා කරනවා. ඒ කියන්නේ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා මේ පුජ්‍යලයන්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේලා තමයි අනග්‍රහිත චිත්තෝ දානන්දේති, කිසිම බලාපොරොත්තුවකින් තොරව ලෝකෙට දාණය කළා, පරිත්‍යාගය කළා. පරිත්‍යාගය කළා. තේරුණානි? ඔබ කරන වැඩ අනග්‍රහිත චිත්තෙන් කරන කිසිම වැඩක් තියෙනවද බල. මේ ලෝකයේ ධර්මයේ දැනගත් අය ළඟේ චින්තනය හට ගන්නවා. සාමාන්‍ය ලෝකයේ දිහා බැලුවොත් එහෙම අනග්‍රහිත චිත්තෙ මුකුත් නැහැ. භාර්යාවට සලකන්නේ ගහිත චිත්තෙ, දරුවන්ට සලකන්නේ ගහිත චිත්තෙ, ගැනීමේ අදහසින් රස්සාව කරන්නේ ගැනීමේ අදහසින්. ඕනම දෙයක තියෙන ගහිත චිත්තයක් නිසාක් අනග්‍රහිත චිත්තයක් නැහැ. එතකොට ගහිත චිත්තයක් තියෙන නිසා ඒ ගහිත චිත්තය තුල තියෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨිය නිසා ඒ බලාපොරොත්තු වෙන දේ දරුවන්ගෙන් හරි බලාපොරොත්තු නොවුනොත් එහෙම වෛර කරයි. නෝනගෙන් හරි නොවුනොත්, මහත්යෙන් හරි නොවුනොත් වෛර කරයි. ඒ නිසා තමයි මිනිසුන් තමන්ගේ අභිමතය ඉෂ්ට නොවීම තුළ සිතෙහි දැඩි වෛරය, දැඩි අප්‍රසාදය හටගන්නේ. ඕ අද අනග්‍රහිත චිත්ත උදානන් දේති. ග්‍රහණය කරන්න උදන් දෙන්න. ඉගෙන අතහැරලා ඒක තමයි පිනවත් අල්ලගන්න එපා. පිනත් දන් දෙන්න. පිනත් හැමෝටම දීලා අනුමෝදන් කරන්න. ඊට පස්සේ තමයි කුසලයේ කියන එක තමන්ගේ හිතේ ඉතුරු වෙන්නේ. කුසලයේ කියලා කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ ගුණයනේ. ඒ කියන්නේ ලෝභය නැහැ. දැන් පින තිබ්බොත් ලෝභය තියෙනවා. කුසලයේ කියන්නේ ඒක. අලෝභ, අද්වේෂ, අමෝහ කියන තුනම නැති වුනහම කුසල චිත්තේ පහළ වෙනවා. කුසල චිත්තේ පුණ්‍ය චිත්තයට වඩා ප්‍රබලයි. කුසල චිත්තේ පුණ්‍ය චිත්තයට වඩා ප්‍රබලයි. ඒ නිසා පුණ්‍ය චිත්තේ තියෙන එක හොඳයි. අන්‍ය ආගමිකයෝ හැම හොඳ වැඩ කළා පින් සිතක් ඇති කරගන්න එක හොඳයි. නමුත් ඒකට අතහැරියොත් අපි කොහටද යන්නේ? කුසල චිත්තයට යනවා. කුසල චිත්තේ ප්‍රබලයි. දැන් අපි මේ භාවනා වැඩසටහන කළේ මොකටද? අපි ළඟ තියෙන ලෝභ, ද්වේෂ, මෝහ අඩු කරගන්න. හොඳයි, මේ වැඩසටහනේදී අඩු වුණාද ප්‍රමාණය? ටිකක් හරි පිරිසුදු කරගත්තද? ඔව්. ඊට පස්සේ තෝක තෝකං කනේ කනේ ටික 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 කරගන්න. ටික ටික මල ඉවත් කරගන්න. අර රන් කරුවෙකු මේ මල ඉවත් කරනවා වගේ ටික ටික පිරිසුදු කරගන්න. තේ තමන්ගේ වේගයට අනුව, කැපවීමට අනුව තමයි තමන්ගේ හිත තමන්ට පිරිසුදු කරගන්න පුළුවන්. ඊට පස්සේ කවදක හරි නිම්මලා හොත බික්කෝ නිර්මල වූ කෙනෙක් භික්ෂුවක් බවට ඔබටත් පත් වෙන්න පුළුවන්. ඇඳුම කෙසේ වෙතත් මල කඩ නැති. එනිසා රන් කරුවෙකු පෙරල පෙරල හොයලා හොයලා බල බලා මල කඩ අරිනවා. ඔබත් ඔබේ හිත පෙරල පෙරලා බල බලා හිතේ තියෙන මල කඩ අයින් කරන්න. රාගය අයින් කරන්න, ද්වේෂය අයින් කරන්න, ලෝභය අයින් කරන්න, මෝහය අයින් කරන්න, හැකිතාක් අයින් කරන්න. කොටසක් ඉතුරුයි. හැකිතාක් අයින් කරන්න. ඒකනේ වැදගත්කම තියෙන්නේ. ඉතුරු වෙන ප්‍රමාණය කෙසේ වෙතත් හැකිතාක් අයින් කරන්නයි බලන්නේ. දැන් මිනිසුන් මුදල් හම්බ කිරීමේදීත් එහෙමයි. ලැබෙන ප්‍රමාණය කොච්චර වුණත් හැකිතාක් හම්බ කරන්නනේ බලන්නේ. හැකිතාක් හම්බ කරන්නයි බලන්නේ. ඒ වගේ තමයි හැකිතාක් පිරිසුදු වෙන්න බලනවා. එතකොට ද්වේෂය කෙනෙක් ළඟ තියෙනවා නම් ඒක උසස් තනතුරක් නෙමෙයි, ඒක ත්‍රිසංගතිය. ලෝභය තියෙනවා නම් ඒක උසස් තනතුරක් නෙමෙයි, ඒක ප්‍රේත ගතිය. මෝහය, අනවබෝධය තියෙනවා නම් ඉන්ද්‍රිය පිළිබඳව, ධර්මයේ පිළිබඳව දන්නේ නැත්නම්, දුක්ඛය පිළිබඳව, මේ දුකෙන් නිදහස් වෙන ක්‍රමවේදය පිළිබඳව, ඒ නිරෝධ නිර්වාණය පිළිබඳව, ඒ නිර්වාණ සර්ෂණය උදා කරගන්න මාර්ග ශක්තියින් පිළිබඳව නැත්තම් ඒ අඥානකමක්, මෝහාන්ධකාරයක්. ඒක අපිට අමාවක දවසට ලැබෙන අන්ධකාරයට වඩා ඝනයි. ඒ නිසා මේ ලෝකේ තියෙන ඝනම අන්ධකාරය තමයි අවිද්‍යා අන්ධකාරය. මේ ලෝකේ තියෙන පරම මලකඩය තමයි අවිද්‍යාව නැවති මලකඩය. මේ හිතත් හරියට යකඩයක් වගේ කියලා කියනවා. යකඩේ මොකද වෙන්නේ? යකඩේ තුලින්ම ඇති වෙන මලකඩ යකඩේ විනාශ කරනවා. ඒකට හිතේ තුලින්ම ඇති කරන විස සහිත සිතුවිලි මනුෂ්‍යයන් විනාශ කරනවද නැද්ද? විනාශ කරනවා. ඒ නිසා මේ මලකඩ තමන් ඉවත් කරන්න. මේක තේරුම් ගත්තාම හිත ඒක බුත්ත මනුරක්කේ එක පොතෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ පුතාගෙන අවධානයෙන් ඉන්නෝ. වැටේද? කැබලිති කෑල්ලක් කටේ දමා ගනීද? තුවාලයක් කරගනීද කියලා බල බල ඉන්න. ඔබත් ඔබේ හිත ගැන පරිස්සමෙන් ඒ වගේ ඉන්න, ඒ වගේ බලාගෙන හිත හොඳ පැත්තට මෙහෙවන්න ඕන. ගවයෙක් මෙහෙවනවා වගේ කරත්තර නැගලා නිකන් ඉන්න පුළුවන්ද? බෑනේ. එහාට අදිනවා, මෙහාට අදිනවා, හරවන. හිතත් එහෙම හරවලා හදන්න පුළුවන්. තරහ ගන්නකොට ඔය කේන්තිය ගන්න එපා. ඔය කේන්තිය මට එපා. මේක අකුසල චිත්තයක්. මට මෙහෙම කරන්න බෑ. වීරිය මදිනම් මම තව වීරිය කරන්න. කම්මැලි නම් ඇයි ඔබ කම්මැලි වෙන්නේ? ඔබ වීරිය කරන්න. මේ ධර්මයේ දුර්ලභයි. ඈ මලොත් එහෙම මොනවා හරි හේතුවකින්. එනිසා මම මේ ඉක්මනින් මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. මම මරණයට වෙලාවක් නැහැ. එහෙම හිතට කියන්න ඕන කියලා මේ ධර්ම පරේක්ෂණයට එකපාරට තීන්දුව తీරන වලට එන්න එපා. ඔන්න ඕක තමයි දියුණුවේ දියුණු වෙන්න බැරි එකම ප්‍රශ්නේ. දැන් අපි කියන ධර්මයේ මොකක් හරි දෙක තුනක් අහලා හිතන මේකනේ කියන්නේ මොකද්ද හිතේක කරගන්නනේ. ඒක මහත්මයකින් අහුවම භාවනාව කියන්නේ මොකද්ද කිව්වා? ආයිද ඔක ලොකු වැඩන්නේ මේනේ හැඳුනනේ හිත එකක කරගන්න එක තමයි භාවනාව කියන්නේ කියලා කිව්වා. ඉතින් ඉවරයිනේ. එයා එතනින් එහාට යන්නේ නැහැ. ඉතින් අපි මොනව කියන්නද? හරිද? ඒ කතාව හරිද? ඉතින් අන්න ඒ වගේ සරල මේ තීන්දුව తీරන වලට එනවා. එහෙම නැත්නම් හැඳුරු කියන්නේ මේ මුකුත් නොහිත ඉන්න ඉවරයි. එයාගේ ගමන එතනම ඉවරයි. නතර කරගත්තා. ඈ ඈ අපි යහුවත් කීමට ඔබ ප්ලේන් එක ගැන දන්නවද? ඔව්. මොකද දන්නේ නැත්තේ? අර අර උඩින් තටු දෙකක් තියෙන එකනේ. ගුවන් යානය. ඇත්තටම එයා ප්ලේන් එක ගැන දන්නවද? දන්නේ නෑ. ඒකේ තියෙන කෑල්ලක්වත් ඉලෙක්ට්‍රොනික පද්ධතියක්වත් මේ විදියක්වත් මොකුත් දන්නේ නැතුව කියනවා. අ තටු දෙකයි උඩින් යනවා. මේ ප්ලේන් එක ගැන දැනගත්ත මනුස්සයෙක්ද? නෑ. ඉතින් ඒ වගේ මොකද කියන්නේ අපි අය? භාවනා කියන්නේ මොකද්ද? හිත එක කරගන්න එකනේ. අර ප්ලේන් එක ගැන කිව්වා වගේ තමයි. ඒක ඇතුලේ තියෙන ක්‍රියාදාමය, ඒ ලබා ගැනීම සඳහා මොනතරම් ප්‍රයත්නයන් සහ කැපවීමක් කරන්න ඕනද, මොනතරම් සියුම් පද්ධතියක්ද මේ මනස කියන්නේ, ඒ මුකුත්ම දන්නේ නැහැ. නමුත් ඉතින් අර කාරණේ හරි, ඉතින් පිටින් බැලුවාම තටු දෙකක් තියෙනවා, උඩින් යනවා, එච්චරයි. ඒක පරිණත උත්තරයක් නෙමෙයි. ඒ නිසා මේ සරල පදනම් වලට වැටෙන්න එපා. තක්ක තක්ක විචක්ෂණ, පියවරෙන් පියවර විමර්ශනය කරන්න. එක පඩිපෙලක නගින්න එපා. එක පඩිපෙලකට නැග්ගහම තව පඩිපෙලක් ඔබ බලන්න. ඒ පඩිපෙල ඔබට පෙනේවි. මේ පඩිපෙළවල් නැගගෙන 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 ගිහිලා ඔබ ලෝකාන්තයට පැමිණේවි. ලෝකයේ කෙළවරට, ලෝකාන්තයට. ඒ ලෝකයේ කෙළවරට පැමුණාට පස්සේ ඔබට යම් දෙයක්, එක දෙයක් ඔබට අතහරින්න ඉතුරු වෙයි. ඒ දේ නිසයි මේ ලෝකාන්තයේ කෙළවරේ මම ඉන්නේ කියලා ඔබට තේරෙයි. ඒ දේත් ඔබ අතහැරියට පස්සේ ඔබ මේ ලෝකයේ කෙළවර කරනවා. ලෝකේ කෙලවර කරනවා. ලෝකේ කෙලවර කරනවා. ඊට පස්සේ ලෝකෝත්තර ලෝකයෙන් නතර වෙනවා. එතකොට එයා මේ ලෝකය ග්‍රහණය කරන්නේ ඇසෙන් නෙමේ, කනෙන් නෙමේ, දිවෙන් නෙමේ, නාසයෙන්, ශරීරයෙන්, මනෙන් නෙමේ. ලෝකෝත්තරව ග්‍රහණය කරනකොට හරි ලස්සනයි. ඒ ග්‍රහණය දුටුවා දුටුව පමණයි, අසුව අසුව පමණයි කියන ක්‍රියාවලිය ඇතුළ ප්‍රත්‍යක්ෂව පේන්න පටන් ගන්නවා. යාට ලෝකෝත්තර ඥාන දර්ශනේ කුද්දිනොත් බලන්න පුළුවන්, ලෞකික ඥාන දර්ශනයකින් බලන්නත් පුළුවන්. එයක් ලෞකික ඥාන දර්ශනය තුල එක්ක සම්බන්ධ වෙවි හිටියොත් ඒ தත්වෙම ඉන්න පුළුවන්. නැත්තම් ලෝකෝත්තර ඥාන දර්ශනයටපත් වෙලා ජීවණු කළොත් එයාටන්ට එතන ඉඳලා තේ ලෝකෝත්තර සමාධිය වැඩිලා නිරෝධ සමාපත්තිය දක්වාම වැඩිලා නිරෝධ සමාපත්තියනොත් එහා පහන සංඥාවෙන් නිවන් දකින්න தත්වයටම යන්නත් පුළුවන්. දැන් මෙහෙම මේ ධර්මයේ ඔබට පරේක්ෂණය කරන්නයි ගවේෂණය කරන්නයි තියෙන්නේ. මට සෑහීමටපත් වෙන්න පුළුවන් මානසිකත්වයක් මට තියෙන නිසා ඔබ ඉන්න තැන ඉඳලා මට යම් කිසි දුරක ඔබ රැගෙන යන්න පුළුවන් ද බැරිද කියලා ඔබට මේ දේශනාව තුලින් තේරෙනවා ඇති මං කියන්න ඕනේ. ඔබට තේරෙනවා නම් හාමුදුරු කියන ගමන් මගේ මට ගමනක් යන්න තියෙනවා කියලා ඔබ ඒ ගමන් මගේ යන්න. ඒ ගමන් මගේ ඔබට පේනවා නම් හාමුදුරු දෘෂ්ටි ඉතුරු කළා නැ, සංකල්ප ඉතුරු කළා නැ, ලෝභය ඉතුරු කළා නැ, ද්වේෂය ඉතුරු කළා නැ, මෝහය ඉතුරු කළා නැ කියලා ඔබට පේනවා නම් ඒ ගමන හරේ. ඔබට පේනවා නම් ওই ගමනේ ওই හාමුදුරු දේශනා කරන එකේ කෙලවර ලෝභය තියෙනවා, ද්වේෂය තියෙනවා, මෝහය තියෙනවා, දෘෂ්ටි තියෙනවා, සංකල්ප තියෙනවා කියලා ඔබට තේරෙනවා නම් ඔබ මේ ගමන යන්න එපා. එහෙම තේරෙනවා නම් මට හරි ඒක පෙන්වලා දෙන්න හැකියාවක් තියෙනවා නම් එහෙනම් ලොකු දෙයක් මොකද මම දන්නව නැති බව තියෙනවා නම් පෙන්වලා දෙන්න. එහෙම පෙන්වලා දෙන්න හපනෙක් මේ ලෝකේ නෑ. මම ඒ වුණාට කියලා තියෙනවා එහෙම කෙනෙකුට තියෙනවා නම් පුළුවන් නම් පෙන්වන්න මේ මා දේශනා කරන ධර්මයේ කෙලවර ලෝභ, ද්වේෂ, මෝහ, දෘෂ්ටි, සංකල්ප තියෙනවා නම් පෙන්වලා දෙන්න. එහෙමනම් අද දේශනාව අපි මෙතකින් අවසන් කරනවා. හැම දිනාටම සසර දුක් නිමා කර ලබන උතුම් වූ නිවන් ශක්තිය ලබන්නට මේ දේශනාව උපකාර වේවා. සාදු සාදු.